හොඳයි. එතකොට ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද අපි එකතු වෙන්නේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවත් එක්ක. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. එසේ මතක් කර ගැනීමෙන් පස්සේ සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගෙන ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක නිරත වීමයි. ඉතින් අපි එහෙනම් මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු.
අවසරයි සංස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මහ ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථයේ හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මිහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නො අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහි යාමට හේතු පැනන හේයින්ද සමාන ගති සිරිත් පිහිට ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම ඉදිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වෙනෙහින් පිරිසිදු පැවතින් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේව කෝ රාජකුමාර පංචිමානි පදානියං ගානි ඉද්ධ රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර්ථි සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ඣිමාය පධානක්කමාය අසඨෝ හෝති අමායාවි අථාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්හපරක්කමෝ අනිඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි ඛෝ රාජකුමාර පංච පදහණියංගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගියකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකනට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේන් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හිරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යථ ඉදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්තිය සීකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු අත්පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනවැස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දළදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දැ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් නොගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් මෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වේ වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හයි, එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමයේ කතිකාවත. ඊළඟට එමනම් අපිට තියෙන්නේ සූත්‍ර දේශනාවක් මුල් කරගෙන අපේ සාකච්ඡාව පවත්වන්නයි. එතකොට අපි මේ වෙනකොට ඉන්නේ සංගීති සූත්‍රයේ. සංගීති සූත්‍රය අන්තර්ගත වෙනවා දීඝනිකායේ. එතකොට සංගීත සූත්‍රයේත් විවිධ විදිහට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විස්තර කරගෙන යනවා. එකේ කොටස් දෙකේ කොටස් තුනේ කොටස් හතරේ කොටස් ආදී වශයෙන්. ඒ කියන්නේ කරුණු එකක් අඩංගු කාරණා, ඊළඟට දෙකක් අඩංගු කාරණා, දෙකක් අඩංගු කාරණා, තුනක් අඩංගු කාරණා වශයෙන්. එතකොට තුනක් අඩංගු කාරණා තමයි අපි මේ වෙනකොට ගත කරමින් ඉන්නේ. එහෙමනම් ඒ කොටස ඉදිරිපත් කරන්න කියලා මම නැවතත් ධම්මසුබද සානාතර ආර්දනා කරනවා.
සංගීති සූත්‍රය තික නිපාතයේ 364 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්ම දක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමා තයෝ ධම්ම. ඇවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නායි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්නු බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තීනි අකුසල මූලානි, ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි, අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි, කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි, කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කා, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කා, නෙක්ඛම්ම විතක්කෝ, අභ්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පා, කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පා, නිකම්ම සංකප්පෝ, අභ්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නෙක්කම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නෙක්කම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ හීන ධාතු මජ්ඣිම ධාතු පනීත ධාතු තිස්සෝ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අපරාපි තිස්සෝ තණ්හා කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා අපරාපි තිස්සෝ තණ්හා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ තයෝ ආසව කාමාසෝ භවාසෝ අවිජ්ජාසෝ තයෝ භව කාම භව කාම භවෝ රූප භවෝ අරූප භවෝ තිස්සෝ ඒසන කාම ඒසන භව ඒසන බ්‍රහ්මචර්ය ඒසන ඒෂණ තුනේක කාම ඒෂණ භව ඒෂණ බ්‍රහ්මචර්ය ඒෂණ
හොඳයි ඇත්තරම මේ ඒසන කියන වචනේ එන්නේ මේ පරිමේ සොය සෙවීම් කියන අර්ථයෙන් ඒ කියන්නේ දැන් අපිට මොකද හම්බ වෙනවා මේ මොකද්ද මේ දස හරිවාස සූත්‍රයේදී එහෙමත් ඒකෙත් ටිකක් ගැඹුරින් අදහස් වෙනවා දැන් ඇත්තරම සාමාන්‍යයෙන් රහත් වෙන කම්ම අපිට මේ මොනාහරි පරීක්ෂණයක් තියෙනවා මොනාහරි උවමනාවක් තියෙනවා සෙවීමක් තියෙනවා සාමාන්‍යයෙන් තින් කාම ලෝකේ කාමේසනා තියෙනවා කාම ඒසනා කියලා කියන්නේ කාමයන් සම්බන්ධයෙන් අපි ඒෂණයක් තියෙනවා ඒෂණියක් තියෙනවා එහෙම නැත්නම් කාමයන් සම්බන්ධයෙන් සෙවීමක් තියෙනවා ඉතින් සාමාන්‍යව කතා පොඩ්ඩක් සරල කරලා කියනවා නම් ඇහැට අපි රූප හොයනවා කනට සද්ද හොයනවා දිවට රස හොයනවා නාසයට ගඳ සුවඳ හොයනවා ඊළඟට දිවට රස හොයනවා කයට ස්පර්ශයන් හොයනවා එතකොට මේ පංචකාමයන් සම්බන්ධයෙන් අපි තුල ලොකු මේ ඒසනාවක් පුදුමාකාර පරිේශනයක් පුදුමාකාර සෙවීමක් තියෙනවා ඉතින් මෙන්න මේ සෙවීම ඉතින් නිරන්තරයෙන්ම අපි ගාව නොදැනුවත්වම හරි සිද්ධ වෙනවා ඒ කියන්නේ උදේ පටන් මේ අවදි වෙච්ච මොහොතෙන් ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම මේක නොදැනුවත්ව අපි නිකන් හරිනේ යන්ත්‍රයකට ආහාර ඕන වගේ තනිකර මෙන්න මේ සෙවීම ඔස්සේ තමයි අපේ ජීවිතය ගත වෙන්නේ. ඉතින් එක මොහොතක්වත් නැහැ මේ පංචකාමයන්ගෙන් තොරව නැත්තම් පංචකාමයන් ඔස්සේ යන්නේ නැතුව අපි නිරාමස පැත්තකට යමු වෙන්නේ බොහොම කලාතුරකින්. සාමාන්‍ය මිනිස්සයා ඉතින් හැමතිස්සෙම මේ පංචකාමයන්වම පිනවන්න ඒ ඔස්සේම යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේක තනිකරම ඉතින් සත්ව ලෝකේ බහුලව තියෙනවා. ඒගොල්ලන්ට කොහොමත්ම හිතා ගන්න බැහැ මේකෙන් බාහිර තත්ත්වයක් සම්බන්ධයෙන්. ඉතින් මේ පංචකාමයන් තුලම හිර වෙච්ච ගතියක්, පංචකාමයන් තුලම නිකන් මුලා වෙච්ච ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක සීමාවකුත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු යම්සි කෙනෙක් ඇහැ පිනවලා මෙන්න මේ කාලෙදි මං අවසන් කරනවා, දිව පිනවලා මේ කාලෙදි අවසන් කරනවා කියලා හැම මොකක්වත් ඇත්තේ නැහැ. දිගටම ඉතින් ඇස පිනවීමේ නිරන්තරයෙන්ම සිද්ධ මේ නිරත වෙනවා. මේක මරණ කම්ම සිද්ධ වෙනවා. ඊළඟ දිව පිනවන එකත් ඒ විදිහමයි, නාසය පිනවන එකත් ඒ විදිහමයි, කය පිනවන එකත් ඒ විදිහමයි. ඉතින් මේකේ ලස්සන වැඩේ වෙන්නේ මේක කොච්චර පිනෙවුවත් ඇති වෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් අපි කියනවා ඔය මොකද්ද ඒකට කියන්නේ රන් කහවණු වැස්සක් වැස්සත් සාමාන්‍ය කාම භෝගියට ඇති වෙන්නේ නැහැ කියලා. කොච්චර මේකේ තිබුණත් සීමාවක් නැහැ. ඒ නිසාම බුදුරජාන් වහන්සේ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මේ ලෝකේ හැමතිස්සෙම ඌණයි. මොකක්දෝ අඩුවක් තියෙනවා. කොච්චර තිබුණත් ඒකේ සීමාවක් නැහැ. කොච්චර තිබුණත් ඇතිවීමක්, තෘප්තිකර භාවයක්, සම්තෘප්තියක් නැහැ. ඒ වෙනුවට කොච්චර තිබුණත් තව ඌමනා ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඌණයි මේ ලෝකේ. හැමතිස්සෙම අර මේ සියල්ල සම්පූර්ණ වෙච්ච ගතියක් කිසිම පුජ්‍යලයකට සියල්ල සම්පූර්ණ වුණා කියලා සෑහීමකට පත් වෙන ගතියක් නැහැ. ඒ වෙනුවට තව තව සොයන ගතියක්, තව තව ඉල්ලන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට කොයිතරම් රූප බැලුවත් ඇතිවීමක් නැහැ. කොයිතරම් සද්ද ඇහුවත් ඇතිවීමක් නැහැ. කොයිතරම් ගඳ සුවඳ බැලුවත් ඇතිවීමක් නැහැ. කොයිතරම් රස බැලුවත් ඇතිවීමක් නැහැ. කොයිතරම් ස්පර්ශයන් වින්දත් ඇතිවීමක් නැහැ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට පුදුමාකාර ඌනත්වයක්, අතෘප්තිකර භාවයක් තියෙනවා. ඉතින් මේවා හොයන්න හොයන්නත් මේකේ ඒ සෙවීම හරහාත් ඒකේ ඌණත්වය තව තව يعني අපි හිතන්නේ නම් මේක දැන් තෘප්තිමත් වේවි කියලා. නමුත් මේක ලබන්න ලබන්නත් මේ ඉන්ද්‍රියන් වල තියෙන මහා අමුතු පැත්තක්. ඒ කියන්නේ අපිට මුලින් පොඩි දෙයකින් සෑහීමකටපත් වුණාට පස්සේ මේ ඉන්ද්‍රියන් නිකන් අර පරිපාකයකටපත් වෙලා නැත්තම් නිකන් ගොරෝසු භාවයකට, රළු භාවයකටපත් වෙලා ඒ තෘප්තිය ලබන්න තව ටිකක් වැඩිපුර දෙන්න ඕනේ ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු දිවෙන් මොනා හරි දෙයක් අපි දිව පිනවන්න පටන් ගන්නවා. සුළු දෙයකින් මුලදී කෙනෙක් සෑහීමට පත් වෙන්න පුළුවන්. පස්සේ පස්සේ ඒක මදි වෙනවා. ඒකෙන් ඒ තරම් තෘප්තියක් ලැබෙන්නේ නැහැ දැන් එයාට. එතකොට ඊට වඩා වැඩි පරිමාණයක් ඕනේ. වැඩි ප්‍රමාණයක්, වැඩි ප්‍රතිශතයක්, වැඩි සාන්ද්‍රණයක් ඕනේ. ඊට පස්සේ වැඩි සාන්ද්‍රණයකට යනවා. ඊට පස්සේ ඒක කාලයක් ආදී ඒකත් මදි වෙනවා. ඊට පස්සේ ඔන්න ඊට වඩා අධි සාන්ද්‍රණයකට යනවා. ඉතින් ඔන්න ඔය වගේ පුදුමාකාර විදිහට අර මේක පිනවන්න ගිහිල්ලා මේකෙම තව තව ලොල් වෙන ගතියක්, මේකටම තව තව ඇබ්බැහි වෙන ගතියක් තමයි තියෙන්නේ. ඊළඟට දැන් කාම ඒසනා කිව්වහම එතකොට දැන් මේ පංචකාමයන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඇහැ කන නාස ආදී පිනවන්න එන දේවල්. හැබැයි ඊට අමතරව තවත් දේවල් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි තුමු ලෝකේ තියෙන විවිධාකාර තත්වයන් එක එක හැට ඔන්න එක එක ඩිසිග්නේෂන් තියෙනවා. එක එක මොනවාද ඒකට කියන්නේ මේ තත්ව නැත්තම් එක එක තරාතිරම් දෙනවා. අර යා මෙන්න මේ තත්ත්වය, මෙන්න මෙයා තත්ත්වේ, නැත්තම් මෙයා ඔන්න දොස්තර කෙනෙක්, මෙයා ඉංජිනේරුවෙක්, මෙයා උපාධිධාරියෙක්, මෙයා පුරවැසියෙක්, නැත්නම් මෙයා ගොවි මහත්තයෙක්, මෙයා ඉස්කෝල මහත්තයෙක්, මෙයා වෙද මහත්තයෙක්, මෙයා උසස් කුලේ, මෙයා පහත් කුලේ කියලා දෙන නානක් ප්‍රකාර තරාතිරම් තියෙනවා. එතකොට ඉතින් අර පහත් කුලේ ඉන්න එකනා උසස් කුලේ ඉන්න එක්කනාට එක්ක වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ඒ උසස් කුලයට පත් වෙන උත්සාහන්ත වෙනවා. නැත්නම් ඔන්න මේ අඩු තරාතිරමේ එක්කනා වැඩි තරාතිරමක් දක්වා යන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් අඩු මේ අපි හිතමු වේතනයක් ලබන කෙනා වැඩි වේතනයක් ලබන්න අන්න උත්සාහන්ත වෙනවා. අන්න ඒ සඳහා සෙවීම් කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අපි හිතමු අඩු ගෞරවයක් තියෙන කෙනා, සමාජයේ ඒ තරම් තැනක් නැති කෙනා වැඩි ගෞරවයක් ලැබීම සඳහා පුළුවන් තරම් සොයනවා, විවිධාකාර ක්‍රම උපායන් හොයනවා. ඉතින් බැලුවාම ඉතින් උදේ ඉඳන් අර ලොකු සංසය කියනවා වගේ අර පටන් ගත්ත දවස ඉඳන් අන්තිම වෙනකම්ම අපි හොයන එක තමයි කරන්නේ. විවිධාකාර දේවල් අපි හොයනවා. ඉන්ද්‍රියන් පිනවන්නත් හොයනවා, අපේ තත්ත්වය උසස් කරගන්න හොයනවා, මනසින් අපි කියන්නේ අනිත් අයට වඩා තමන් උසස් කියලා පෙන්වන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මේ වගේ පුදුමාකාර සෙවිල්ලක් තියෙනවා. ඉතින් දැන් මේ සෙවිල්ල එක අතින් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් භව ඒසනා කියලා කොහම ඊට වඩා ටිකක් වෙනස් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකේ ඉතින් සූක්ෂම පැත්තක් කතා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් ඕලාරික පැත්ත කතා කළොත් අපි තමු යම්ස කෙනෙක් ඔන්න දැන් මනුස්ස ලෝකේ දැන් මේ විදිහට හොයනවා. කාම පැත්තෙන්ම හොයලා එයාට ඕනනම් හිතක් ඇති වෙන්න පුළුවන්. මීට වඩා හොඳයි මේ අපි තමු දිගට පවතින තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් නම් මේව හරීම මේ වෙනස් වෙන සුළුයි. ඊට වඩා මට මේක දිගට පවත්වන්න පුළුවන් නම්, වැඩි ආවිෂයක් මට පවත්වන්න පුළුවන් නම්, වැඩි මේ නැත්තම් භව ගානක් තිස්සේ මේ එකම තත්ත්වයක් පවත්වන්න පුළුවන් නම්, කල්ප ගානක් මේක පවත්වන්න පුළුවන් නම් කියලා ඔන්න වෙන පැත්තකට හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ තියෙන තත්ත්වයට ප්‍රමාණවත් නොවි, නැත්තම් ඒකින් සෑහීමටපත් නොවි, ඊට වඩා සූක්ෂම පැත්තක්, ඊට වඩා සූක්ෂම භවගාමී පැත්තක් එයා හිතලා එහෙම දෙයක් හොයන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. එතකොට අන්න භව ඒසනා පැත්තෙන් අන්න එයාට විවිධාකාර භවයන් ගැන, ඔන්න රූප භවයන් ගැන එයා හොයනවා, අරූප භවයන් ගැන හොයනවා. එතකොට රූප භවයන් දැන් මේ කාම භවයට වඩා සූක්ෂමයි. එතකොට අන්න රූප භවයේදී එයාට සමහර ඔන්න කල්ප ගණන් ආවිෂ තියෙන බ්‍රහ්ම ලෝකවල උපදින්න හම්බෙනවා. ඊට පස්සේ ඒ වෑයේදී බොහොම සූක්ෂම මට්ටමකින් වින්දනයක් ලැබෙනවා, ධ්‍යාන සුඛයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා එතකොට භව ඒසනා පැත්තෙන් ඔන්න භවයක් හොයන ගතියක්. එහෙම නැත්නම් දිගට පැවැත්මක් හොයන ගතියක්. කාලාන්තරයක් තිස්සේ තමන්ට එකම සැපයක් පවත්වන්න පුළුවන් ගතියක්. ඔන්න පුළුවන් තරම් එතකොට මිනිස්සු හොයනවා. ඉතින් ඒක එතකොට සාමාන්‍යයෙන් එතකොට ඔය ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන පිරිසෙත් ඇතම් පිරිසක් ඉන්නවා අන්න ඒ වගේ හොයන ගතිය. ඒ කියන්නේ ඒ අය හිතන්නේ මේ දැන් මගේ මේ ආත්මයක් තියෙනවා, මෙන්න මේ ආත්මයට කොහොමද මම දීර්ඝ පැවැත්මක් ලබලා දෙන්නේ, මේකට මම වැඩි සිකියුරිටි එකක් දෙන්නේ කොහොමද, වැඩි ආරක්ෂාවක් ලබලා දෙන්නේ කොහොමද, මේ කිසිම බාධාවක් නොවන, කිසිම දුකක් ඇති නොවන, සම්පූර්ණයෙන් පටන් ගත්ත දවස ඉඳන් අවසන්නකම්ම සැපම තියෙන තත්ත්වයක් මම කොහොමද මේ ආත්මයට ලබලා දෙන්නේ කියලා අර ආත්ම සංඥාව මත පිහිටලා ඉතින් මේ ඉබඳු භවයක් සෙවීම සින්සා ඔන්න කෙනෙක් සිල් රකින්නවා, ධ්‍යාන වඩනවා, බ්‍රහ්මචරියක් ආරක්ෂා කරනවා. ඉතින් নানা ප්‍රකාර විදිහට එහෙමත් කරනවා. ඉතින් එහෙම කළාත් ඉතින් ඇතම් කෙනෙක් ඔන්න ධ්‍යාන සුඛයක් ලැබලා ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කළොත් ඔන්න ධ්‍යාන තලයට යන්නත් පුළුවන්. ඔන්න අපි කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයකට ගියා කියලා, නැත්නම් ප්‍රථම ධ්‍යාන ලෝකයකට ගියා කියලා කියනවා. බ්‍රහ්මපාරි සජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම ආදි වශයෙන් ඉතින් විස්තර කරගෙන යනවා මේ විවිධාකාර බ්‍රහ්ම ලෝක. ඉතින් ඒවයි කල්ප ගණන් ආවිෂක් තියෙනවා. අන්න දැන් භව ඒසනාව තමයි ඔය ඔක්කොගෙම තියෙන්නේ. ඉතින් අපි තුමු දැන් පළවෙනි ධ්‍යානයේ යම් කිසි ඕලාරික මට්ටම නැත්නම් ඕමක මට්ටමක් ලා මට්ටමකට වඩා ගත්ත කෙනා ඉතින් ඒක මදි නම් එයාට ඔන්න එයා ඒකේ මජ්ජිම මට්ටමකටපත් වීම සඳහා යම් වෑයමක් දරනවා, යම් උත්සාහයක් දරනවා, සෙවීමක් කරනවා. කොහොමද මේක ඊට වඩා දියුණු කරන්නේ කියලා අන්න එයා පරිශ්‍රණය කරනවා. ඊට පස්සේ අපි තුම මජ්ජිම මට්ටමකට පත් වෙච්ච කෙනා කොහොමද මේක උත්‍ෘෂ්ට මට්ටමකට පත් කරගන්නේ කියලා ඔන්න යා වෑයමක් දරනවා. යම් සෙවීමක් කරනවා. කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයන් හසුරවන්නේ මේක උත්‍ෘෂ්ට මට්ටමකට ගන්න කියලා අන්න යා යම් සෙවීමක් කරනවා. එතකොට අන්න හිතන්න, එතකොට යා අන්න බ්‍රහ්ම මහා බ්‍රහ්ම තත්වයට අන්න යාගේ හිත දියුණු කරගත්තා නම් අන්න ඊට අපි තුම මේ බඳු තත්වය පවත්වමින් ඒ ධ්‍යාන ශක්තිය තියාගෙන යාට කලෝරිය කරන්න හම්බුනොත් සමහරට මහා බ්‍රහ්ම කියන තලයේ යාට උපත ලබන්නත් පුළුවන්. එතකොට ඉතින් බැලුවහම මේ භව ඒසනාව ඉතින් මේ මනුස්ස ලෝකේ ඉඳගෙන යාට කරන්න පුළුවන්. භව කියන්නේ මනුස්ස ලෝකේ නම් කාම සම්පත් හොයනවා වගේම කෙනෙකුට ඕන නම් අර වගේ ඊට වඩා ටිකක් සූක්ෂම වෙච්ච ඊට වඩා කල්ප ගණන් පැවතීම සඳහා යම් ප්‍රයත්නයක් යම් සෙවිල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙම තව එහාට ගිහිල්ලා කෙනෙක් ඊටත් වඩා සූක්ෂම මේ රූපය පවා ඉතින් කරදරයි කියලා අරූප ලෝක ගැන පවා සෙවීමක් කරන්න පුළුවන්. අරූප සමාපatti වලට සමවදින්න පුළුවන්. ලොකු වෑයමක් දරන්න පුළුවන්. අරූප ධ්‍යාන වඩන්න පුළුවන්. අරූප ධ්‍යාන වඩලා ඒකෙන් නොපිරිහි කාලක්‍රියා කරොත් ඔන්න අරූප බ්‍රහ්ම ලෝකවල උපදින්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න ඉතින් ඒ විදිහට ඔන්න ඒවත් ඔක්කොම භවයේසනාවල් විදිහට තමයි සලකන්න වෙන්නේ. දැන් මේකේ දැන් මම මේක විදිහට ටිකක් අර තේරන භාෂාවෙන් මේ කියන්නේ අපි කවුරුත් දන්න කාම ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ පැත්තෙන් හැබැයි මේ භව ඒසනාව අපි තුල බොහොම සූක්ෂම මට්ටමින් ඒ කියන්නේ කාම ලෝකේමත් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යම්කිසි මොහොතක් ගත කරනවා. ඒ මොහොතේ අපේ හිතේ නෑ ඒ තරම් තෘප්තිමත් බව. අපේ හිතේ තියෙන ටිකක් හරි ඒකාකාරී ගතියක්. එතකොට අන්න අපේ හිතේ ඇති වෙනවා උවමනාවක්. මෙරිද මට මේ ඒකාකාරීත්වෙන් මිදෙන්න. මේ බෝරින් ගතියෙන් ඒකාකාරීත්වෙන් හරිම කම්මැලි ස්වභාවයෙන් මම කොහොමද අත මිදෙන්නේ කියලා අන්න යාගේ හිතේ ඇති වෙන උවමනාවක්, ආසාවක්, සෙවිල්ලක් කොහොමද මේ ඒකාකාරීත්වයෙන් අත මිදලා අලුත් තත්වයකටපත් වෙන්නේ. මෙන්න මේ අලුත් තත්වයකටපත් වීම භවයේසනාවක් බවටපත් වෙනවා. ඒ කියන්නේ භවයක් අලුත් භව තත්වයක්. දැන් අපි හාර තිනවා පටිසම්පාදයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනකොට ඕකේ දිගට කතා කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඔය ආදි වශයෙන් කියාගෙන ගිහිල්ලා උපාදාන පත්‍ය බහෝ නැත්තම් ඊටත් මෙහෙන් ගත්තොත් වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහෝ. දැන් එතකොට මෙන්න මේ යම්සි කෙනෙකුට උපාදානයක් ඇති වුණා නම් අන්නේ එතනම තියෙන භවයක්. එතනම තියෙන අලුත් භව තත්වයක්. දැන් එයා හිටියේ හරි ඒකාකාරී අපි තුමු හරි සරල ඒ තරම් සංස්කරණයක් නොකරපු අසංකත තත්වයක. හැබැයි ඒ සංස්කරණයක් නොකරපු බොහොම සරල ඒ தත්ත්වයේ ඉඳලා අන්න යාගේ හිතේ යම්කිසි අර ආසාවක් තණ්හාවක් පහළ වුණා, ඒක අන්න වර්ධනය වුණා, උපාදානයක් වුණා. උපාදානයක් වුණාට පස්සේ අර මේ තිබිච්ච සරල භාවය අහිමි වුණා, අන්න යා භව தත්ත්වයකට පත් වුණා. යා කෘතිමව දැන් తాවකාලිකව ඕලාරිකව පටිච්ච සමුප්පන්නව සංකත தත්ත්වයක ඔන්න දැන් ඉන්නවා. හදාගෙන ඉන්නවා භව தත්ත්වය. ඉතින් ඔන්න ඒ භව தත්ත්වයක් අලුත් අලුත් භව தත්ත්වයක් සෙවීම නිරන්තරයෙන්ම භව තණ්හාව හරහා අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක හරිම සූක්ෂමයි. ඉතින් කෙනෙකුට හඳුනා ගන්න සෑහෙන චිත්තානුපසනාවක් කඩලා සෑහෙන ධම්මානුපසනාවක් කඩලා හිතේ හොඳ සංසිඳීමක් දියුණු කරගත්ත කෙනෙකුට ඔන්න වටහා ගන්න පුළුවන් මෙන්න මෙහෙම හිතේ නිරන්තර උත්සාහයක් තියෙනවා. හිතේ නිරන්තරයෙන්ම මේ ඒකාකාරීත්වය ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. මේ තියෙන සාමාන්‍යයෙන් සංස්කරණයෙන් නොකල ස්වභාවය ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ වෙනුවට නිකන් මොකක් හරි අමුත්තක්, මොකක් හරි සුවිශේෂී තත්වයක්, මොකක් හරි අලුත් තත්වයක්, මොකක් හරි අලුත් වින්දනයක්, මොකක් හරි භව තත්වයක් බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම භව ආශ්‍රව කියලා කියනවා. මේ එමත් නැත්තම් ඕකේ හරහා එන භව තණ්හාවක් තියෙනවා. ඒ භව ආශ්‍රමයෙන් උසිගැන්විලා භව තණ්හාවෙන් කුළුගැන්විලා අපි භව ඒසනයකට යනවා. භවයක් ගැන අපි සොයනවා. කොයි තත්වයකටපත් වුණොත්ද දැන් මේ හිත ඒකාකාරීත්වයෙන් මුදව ගන්න පුළුවන්? කොයි තත්වයකටපත් වුණොත්ද දැන් මේ තියෙන මේ තරම්ම සතුටුදායක නොවන හරිම ඒකාකාරී හරිම කම්මැලි දනවන ස්වභාවයෙන් අයින් වෙලා කොයි ක්‍රමයකින්ද මට අලුත් මේ සතුටක් ලබන්න පුළුවන්? අන්න එයා එතකොට මේ ඇහැපිනවලා මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. කනපිනවලා මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. දිව පිනවල මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. නාසය පිනවල මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. කය පිනවල මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රපංච කළා මේ සතුට ලබන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට නිරන්තරයෙන්ම අර තිබුණ සරල භාවයෙන් හැමතිස්සම අපි උඩ යට යාමක් තමයි සිද්ධ වෙන්නේ. මේ සරල භාවයත් තිබුණේ සරල භාවයෙන් උඩට ගිහිල්ලා ඔන්න භව තත්ත්වයකටපත් වෙනවා. ඒක හැබැයි කඩාගෙන වැටෙනවා. බුදුහාඳුර කියනවා භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඉතින් මේ ඉන භව තත්ත්වය හරීම මේ අනිස්තිරයි. මේ එන தත්ත්වය හරිමතාවකාලිකයි. ඒක සනීකර මේ බොහෝම අස්තිර වූ හේතු ප්‍රත්‍යයන් මත තමයි නඳා පවතින්නේ. එහෙනම් මේ භව තත්ත්වයක් කොච්චර අපි ට්‍රයි කරලා ලබා ගත්තත්, කොච්චර අපි උත්සාහන්ත වෙලා ලබා ගත්තත්, ඒ කඩායන වැටෙනවා. කඩායන වැටෙන ගස්සේ ආයෙත් ඉතින් තියෙන්නේ අර පරණ සරල තත්ත්වෙමයි තියෙන්නේ. ඉතින් ඒක ඉඳන් ආයෙත් දඟලනවා, ආයි කොහොමද මම අලුත් භව තත්ත්වයකට පත් වෙන්නේ, අලුත් තත්ත්වයකට පත් වෙන්නේ කොහොමද. ඉතින් මේක හිත එක අතින් හරිම සූක්ෂම විදිහට කරනවා. මේ ඒ කියන්නේ දේවල් වලට ලංවීමෙන් අපි එහෙන් රූපයක් දැක්කහම ඒක දෙයක් කරගන්නවා. දෙයක් කරගෙන ඒකෙන් ආස්වාදයක් අපිට ලැබෙයි කියලා අපේ හිත ඔන්නේ දෙයට ලං වෙනවා. දෙය ග්‍රහණය කරනවා, දෙය උපාදාන කරනවා. ඉතින් දෙය උපාදාන කිරීම තුළ ඔන්න නන්දියක් නැත්තම් සන්තෝෂයක්, තෘප්තිමත් භාවයක්, සතුටක් తాවකාලිකව ලැබෙනවා. ඉතින් එතනත් භව තත්ත්වයක් තියෙන බව, උපාදාන කිරීමක් තියෙන්නේ. නැත්තම් මේ අලුත් තත්ත්වයකට ආසා කිරීමක් තියෙන්නේ, භවයේසනාවක් තියෙන්නේ. ඉතින් මේවා යම්සිකිනේ තේරුම් ගත්තොත්, ඉතින් එහෙමත් නැත්නම් ඊටත් මෙහා යම්සි කෙනෙකුට පොඩ්ඩක් නිකන් හෝ හිතිලා මේ තේරුමක් නැහැ මේවා කරන එක, මීට වඩා හොඳයි බ්‍රහ්මචරියක් කරන එක, රකින්න එක, මීට වඩා හොඳයි මේ සංසාරයෙන් මිදෙන්න උත්සාහන්ත වෙන එක, මීට වඩා හොඳයි සීලයක් ආරක්ෂා කරලා මේ සංසාරයෙන් මිදෙන එක, නිවනක් සාක්ෂාත් කරන එක කියලා අන්න කෙනෙක් වෙනත් පැත්තක ආර්ය පරිශ්‍රණයක් කරනවා. අන්න ඒ ආර්ය පරිශ්‍රණයත් එකතකින් ඒසනාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒකට තමයි බ්‍රහ්මචර්ය ඒසනාව කියලා කියන්නේ. එතකොට බ්‍රහ්මචර්ය ඒසනාව එකතකින් අපිට කියන්න පුළුවන් මේක නරක දෙයක් නෙමෙයි කියලා. මොකද ඒ කියන්නේ ඒකත් සෙවිල්ලක් තමයි. එතනක් තියෙන සෙවිල්ලක්. මොකද අපි මෙතෙක් කාලයක් කාම ඒසනාවන් ඔස්සේ ගියා, මෙතෙක් කාලයක් භව ඒසනාවන් ඔස්සේ ගියා. ඉතින් එහෙම ගිය මිනිස්සයාට දැන් ඔන්න හිතිලා මේක හරියන්නේ නැහැ, හැමදාම මේ සංසාරෙමයි හැමදාම හොයනවා. එක්ක කාමයන් ඔස්සේ එලෝගෙන යනවා, නැත්නම් විවිධාකාර භව තත්ත්වයන් ඔස්සේ එලෝගෙන යනවා. මේක සීමාවක් නැහැ කියලා යම්ස කෙනෙකුට වැටහිලා ඔන්න යා නෛෂ්ක්‍රම්‍යයක් කළා, බ්‍රහ්මචර්යයක් ආරක්ෂා කරමින් ඔන්න බ්‍රහ්මචර්ය ඒසනයක් කරනවා. බ්‍රහ්මචර්ය සම්බන්ධයෙන් යා පරීක්ෂණයක් කරනවා, පරිශනයක් කරනවා. ඒ පරිශනය අපි හිතමු ඔන්න දැන් යා කරගෙන යනවා කියලා. ඔන්න යා මුලින්ද ඔන්න දිහි ජීවිතය අතාරියා. දිහි ජීවිතය අතාරලා ඔන්න මේ පණ්ඩු පලාස වෙනවා. ඊට පස්සේ දසසිල් රකින්න උත්සාහන්ත වෙනවා. එතකොට ඉතින් යම් කාමයන් අතහැරීමක් දැන් තියෙන්නේ. කාමයන් ඔස්සේ යනවා වෙනුවට කාමයන් අතහැරෙනවා. යා එතකොට සත්තු මරලා ඒකෙන් තෘප්තියක් ලබනවා වෙනුවට සත්තු මැරීමෙන් වළකිනවා. සොරකම් කළා ඒකෙන් තෘප්තියක් බලාපොරොත්තු වෙනව වෙනුවට, නැත්නම් ඒකෙන් තමන්ගේ දියුණුවක් බලාපොරොත්තු වෙනව වෙනුවට ඒකෙන් වළකිනවා. ඊළඟට කාමයන් අසුරු කළා, නැත්නම් මොකක්ද ඒකට කියන්නේ, මේ කාම මිත්‍යාචාරයක යෙදিলা මේ තෘප්තියක් බලාපොරොත්තු වෙනව වෙනුවට ඊටත් එහා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කාමයන් බැහැර කළා, සම්පූර්ණ බ්‍රහ්මචාරී බවට පත් වෙනවා. ඊළඟට කේලම, මුසාව, පරුස වචන මේවත් ඉතින් අතහැරලා දානවා. රහමෙරත් අතහැරලා දානවා, සල්ලිත් අතහැරලා දානවා, ඊළඟට විකාල භෝජනත් අතහැරලා දානවා, ඊළඟට මේ මල්ගඳ විලවුන් දරමින්, ඊළඟට ඇස කන්න ආසාදී පිනවමින්, සින්දු අහමින් ඒ ගත කරන නච්ච ගීත වාදිත ඒවත් අතහැරලා දානවා. ඉතින් බැලුවාම ඉතින් සෑහෙන දැන් මේ අර එකාතකින් මේ කාම ලෝකේට ලොකු අභියෝගයක් කරා වගේ තමයි. මොකද කාම ලෝකේ පුළුවන් තරම් මේවා පස්සේ දුවනවා, මේවම හොය හොය යනවා, කාම ඒසනාවක ගත කරනවා. දැන් මේ තැනත්තා ඒ වෙනුවට මේවා ඔක්කොම අත්හැරලා දාලා අන්න බ්‍රහ්මචර්ය ඒසනයක් පටන් ගන්නවා. එතකොට බ්‍රහ්මචර්ය ඒසනයක් කරන්න බෑ මේ කාම ඒසනාවත් තියාගෙන. කාම ඒසනාව තියේවිද එක පාට අයින් වෙන්නේ නැහැ. හැබැයි මූලිකත්වය දෙන්න වෙනවා බ්‍රහ්මචර්ය ඒසනයට. එතකොට භව ඒසනයක් තියේවි, හැබැයි ඒකට මූලිකත්වය දෙන වෙනුවට බ්‍රහ්මචර්ය ඒසනයකට එකතකින් එහෙමනම් අපි මූලිකත්වය දෙනවා. එතකොට කාම ඒසනයේ භවයේසනේ තියෙන தത്വයට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් බ්‍රහ්මචරියේසනේ තියෙනවා කියලා කියන්න පුළුවන්. බ්‍රහ්මචරියේසනේ එහෙමනම් ආර්ය ප්‍රතිපදාවකට අවතීර්ණ මාර්ගයක් විවෘත කළ දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි යන පාර නිරන්තරයෙන්ම පෘථග්ජන භූමියේ තියෙන කාමේසනයක් කරන තාක්. හැබැයි අපි ඒක පැත්තකට දාලා ඒකට මුනිකත්වයක් නොදී අපි මුනිකත්වය දෙනවා නම් ඊට වඩා වෙනත් පැත්තකට නිරාමිස පැත්තකට අන්න අපි බ්‍රහ්මචර්ය ඒසනයකට අන්න පාර කපලා තියෙන්නේ. හැබැයි හිතන්න දැන් මේකත් ඉතින් පොඩි ගමනක් නෙමෙයි. මේකත් ඉතින් ඔය හිතන්න දැන් මේ විදිහට යා ඔන්න දසසිල් සමාදන් වුණා, ඊට පස්සේ ඕන්නම් අපි තුන් බුද්ධඝම පැත්තෙම කතා කරනවා නම් අපි ඊට පස්සේ යා සාමනීර භූමියකටපත් වෙනවා, ඊට පස්සේ යා උපසම්පදා භූමියකටපත් වෙනවා, ඊට පස්සේ අපි හිතමු යා තව තව හිත දියුණු කරන්න භාවනාවක් දියුණු කරනවා, යා පංච නීවරණයන් යටපත් කරනවා, සමාධියක් වඩා ගන්නවා, ඊට පස්සේ හිත ගැන යම්කිසි පරිශනාවක් කළා, විපස්සනාවක් වඩලා, සතියක් දියුණු කළා, ඒකේ තියෙන කෙලෙස් ප්‍රහාණයක් සඳහා උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යන ගමනකදී අන්තිමට අරහත්ත්වයටපත් වුණාට පස්සේ තමයි කියන්නේ බ්‍රහ්මචර්යේසනා පටිප්පස්සද්දෝ හෝති කියලා. ඒ කියන්නේ අන්න එතකොට පමණයි මෙන්න මේ බ්‍රහ්මචර්යේසනාව අවසන් වෙන්නේ. එතෙක් මේ බ්‍රහ්මචර්යේසනාව තියෙනවා. එහෙනම් බ්‍රහ්මචර්යේසනා පටිප්පස්සද්දෝ හෝති කියලා කියනවා රහතන් වහන්සේට. රහතන් වහන්සේගේ මට්ටමේදී විතරයි මෙන්න මේ බ්‍රහ්මචර්ය ඒසනය නැත්නම් බ්‍රහ්මචර්ය සම්බන්ධයෙන් මේ පටන් ගත්ත පරිවේෂණය මේ සෙවිල්ල අවසන් වෙන්නේ. දැන් එයාට හොයන්න දෙයක් නැහැ. ඒක දැන් පස්සම්බනේ වුණා. ඒක දැන් දැන්පත් වුණා. ඒක දැන් සමනේ වුණා. මොකද දැන් වැඩේ අවසానයි. කල යුතුය දෙය කළා. මේ කත කරණීයෝ කියලා එහෙම කියන්නේ රහතන් වහන්සේ තමයි කළන්න යම් කිසි දෙයක් තිබුණා නම් ඒ දෙය කළා අවසන් වුණා. ඊට වඩා දෙයක් එහාට කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ආය හොයන්න දෙයක් නැහැ. කාමයන් ගැන හොයන්නෙත් නැහැ. භවයක් ගැන අලුතෙන් හොයන්නෙත් නැහැ. බ්‍රහ්මචරියක් ගැන ආය හොයන්න උවමනාවකුත් නැහැ. මොකද බ්‍රහ්මචරියෙන් කරගන්න උවමනා දේ දැන් සාක්ෂාත් කරා. ඒක සම්පූර්ණ කරා. අවසන් කළා. දැන් සියලුම කෙලෙසුන්ගෙන් තමන්ගේ හිත නිදහස් කරගත්තා. අන්න එතෙන් තමයි එහෙනම් බ්‍රහ්මචර්ය ඒසනේ අවසන් වෙන්නේ. ඒතකොට එත් එක් ඉතින් එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ කාමේසනා භවේසනා කියන දෙකෙන් සම්පූර්ණයෙන්ම විඩාවටපත් වෙලා ඉන්නේ. ඒකෙන් යම්ස කෙනෙක් ප්‍රඥාවන්තයෙක් එකෙන් ගැලවීම පිණිස ඔන්න බ්‍රහ්මචර්ය ඒසනයකට පිවිසෙනවා. ඊළඟට යා තනිකර ඉන්නේ බ්‍රහ්මචර්ය ඒසනයක බ්‍රහ්මචර්ය සම්බන්ධයෙන් පරිවේෂණයක සෙවිල්ලක ඒකාන්තිමට අවසන් වෙන්නේ රහත් වෙච්ච මොහොතක. ඉතින් ඔන්න ඒ වගේ තමයි මේ ඔය මාතෘකාව ගැන අපි කෙටියෙන් කතා කරන්න තියෙන්නේ. මේ ගැන ඉතින් ඕනනම් තව සෑහෙන කතා කරන්න තියෙනවා. ඉතින් අපි මං කැමති අපි පොඩ්ඩක් අපේ සාමීන් වහන්සේලාගෙන් ගිහි මහත්තුරුන්ගෙන් යමක් දැනගන්න මේ කින් දේවල් තේරෙනවද, මේ කීවට තව දේවල් එකතු කරගන්න ඕනේද, එතකොට අපිට ටිකක් මේ සාකච්ඡාව සක්‍රියව කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ධර්ම සාකච්ඡාව සාකච්ඡාවකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
ඇත්තටම අර ඒ පියවරෙන් උපවාසික ආකාරයට ඒකමයි මම මෙයා පොත් කියන්නේ උපවාස දේශන කීපියම මම හිතන්නේ මට තේරෙන විදිහට. ඒ කියන්නේ කොහොමරත් මේ දේශනය කිරීම අර මේ තහත් මාර්ග ඥානය දක්වාම නතර වෙන්නේ නැති නිසා ප්‍රසන්නාන්තයේක ලස්සනට අර ගුරුසු මැත්තේ ඒකෙන් තව ඒකෙන් අර තව ඒක කරා කතා නෑ එකක් අල්ලපන් කියන අර හර්සන්සික මූලික ප්‍රතිපදාවට එක ලක්ෂණ දෙක ගොනු කරලා තියෙනවා.
ගොනු කරලා. එහෙනම් අන්හරේ. ඒ කියන්නේ ඇත්තටම අපි අර මහත්ය කියනවා වගේ කාම ලෝකයේ ඒ තියෙන ඒසනේ හරි ගොරෝසුයි කියන්න පුළුවන්. ඊට පස්සේ යා ඊට වඩා සූක්ෂම සෙවිල්ලකට යනවා කියලා කියන්න පුළුවන්. එතකොට යා හිතන දැන් කාම ලෝකයේ තියෙන ඒ සෙවීම අස්කන්නාසා දීපිනවීම සඳහා රූප ශබ්ද ගන්ධ රස සොයනවා වෙනුවට යා ඊට වඩා බොහොම සූක්ෂමව හිත තුලින් ලබන නැත්නම් හිත දියුණු කිරීමෙන් ලබන නීවරණ යටපත් කිරීමෙන් ලබන යම්කිසි සෝයක් යම්සි ධ්‍යාන සුඛයක් යා සොයන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක බැලුවහම අර ගොරෝසු සැපේ වෙනුවට සියුම් සැපයක් ලබන්නේ. ඊට පස්සේ ඒකෙත් තව එහාට ගෙහිලා ඉතින් ඒ රූපාවචර තත්වයක් අභිභවා ගිහිලා කෙනෙකුට ඕනනම් අරූපාවචර තත්වයක් දක්වා වුණත් හොයන්න පුළුවන්. විතරක් තියෙන අර ගොරෝසු මට්ටමින් සියුම් තත්වයටපත් වීමක්. ඊළඟට ඒකෙත් තව එහාට ගිහිලා ඒකත් අයින් කළා කෙනෙකුට ඕනනම් නිරෝධයක් හොයන්න, නිරෝධයක් සාක්ෂාත් කරන්නත් ඕන කෙනෙකුට උත්සාහන්ත වෙන්න පුළුවන්. එතකොට ඒකෙත් තියෙන තවත් එහා සූක්ෂම මට්ටමක් කියන්න පුළුවන්. ඉතින් කියන කතාව ඇත්ත. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව මේ නිසා මේ කියනවා නිස්සාය නිස්සාය නොහම කතාවක් එනවා. ඒ කියන්නේ ප්‍රතිපදාවක් තියෙනවා එකක් එක එකක් ඇසුරු කරනවා හැබැයි ග්‍රහණය කරන්නේ නැතුව ඒකෙන් වෙනත් ඊට වඩා සූක්ෂම මට්ටමකට පත්වීම සඳහා. ඒ සූක්ෂම මට්ටමකට පත් වුණාට පස්සේ ඊළඟ සූක්ෂමකට පත් වෙනවා. ඉදන් නිසා ඉදන් පජහති කියලා ඒකට කියනවා. එහෙම නැත්නම් නිස්සාය නිසා නිස්සාය නිස්සාය ඔන්නේ කියලා මේ පාඩයක් එනවා. මේ මොකක්ද ඒ කියන්නේ ආනිජ සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ දැන් එයා මුලින් කාමාවචර ලෝකේ ඉන්නවා. ඊට පස්සේ ඔන්න රූපාවචර මට්ටමටපත් වෙනවා. රූපාවචර මට්ටමෙන් ඔන්න අරූපාවචර වගේ මට්ටමටපත් වෙනවා. දැන් ආනෙන්ජ මට්ටම එන්නේ සූක්ෂම වේගන යනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම ප්‍රතිපදාව මම දේශනා කළා. ලස්සන වාක්‍යයක් එනවා ඒ ප්‍රතිපදාව විස්තර කරනවා. නිස්සාය නිස්සාය ඕගන් තරති හරි ඔන්න මොකද්ද ඔය එකක් වචනයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන එකම තමයි. දැන් නිසයි දම් පජහත කියන එකම තමයි. එකක් ඇසුරු කරමින් ඊළඟ එකක් ඊට වඩා ගොරෝසු දෙකක් අතහැරලා දානවා. ඊපස්සේ ඒ தත්ත්වය ඇසුරු කරමින් ඊට වඩා මේ තව සූක්ෂම தත්ත්වයකට යනවා. අර තිබිච්ච ගොරෝසු මට්ටම අතහැරලා දානවා. ඉතින් එතකොට අර ඒ ප්‍රතිපදාවම හරිම සූක්ෂමයි කියන්න පුළුවන්. එකක්වත් හැබැයි එකකවත් මේ රැඳී සිටීමක් නැහැ. දීඝ කාලීන වශයෙන් මේක හොඳයි මේක සදාකාලිකයි කියලා එකම தත්ත්වයකවත් රැඳී සිටීමක් නැහැ. ඉතින් ඒකනේ අර කියන්නේ මේ ධම්මපදයේ ගාථාවක එහෙමත් වෙන්නේ මොකද්ද මේ දැන් මොකක් හෝ තත්වයකටපත් වෙනවා හැබැයි ඒක අනිවේසනෝ සියා කියලා එහෙම වචනයක් එන්නේ මේ මතක නැද්ද අ ලස්සන ගාතාවක් වෙනවා. ඒ කියන්නේ ඒක දි කියන්නේ මේ ප්‍රඥාව දියුණු කර ගන්නවා, යම් කිසි මට්ටමකට විපස්සනා නුවණක් වඩා ගන්නවා. හැබැයි ඒ ලබාගත තත්වයවත් මේ වාසය කිරීම සඳහා නිවසක් කරගන්නේ නැහැ. මේ නිවසක් කරගන්නතු එතනිනුත් ඊට වඩා සූක්ෂම තත්වයකට යනවා. මේ ලස්සන ගාතාවක් වෙනවා, ඒ අනිවේසනෝ සියා කියලා තමයි අන්තිමට ඒක ඉතිරි වෙන්නේ. ඒ කියන්නේ එකක්වත් නිවසක් බවට පත් කරගන්නේ නැහැ. සදාකාලික වාසස්ථානයක් බවට එහෙම මොකක්වත් මේ පත් කරගන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්නේ ඊට වඩා සූක්ෂම තත්වයකට හිත පත් කර ගැනීම සඳහා. නිකන් ප්‍රායෝගික යම් සාපේක්ෂ වාසස්ථානයක් විතරයි එතන තියෙන්නේ. නැතු දීර්ඝකාලීන සදාකාලික වාසස්ථානයක් නෙමෙයි. දැන් හිතන්න අපි යම් සීතන්න විපස්සනා අපි ඥාන ගැන කතා කරනවා කියලා. ඒ කතා කරද්දී අපි පියවරෙන් පියවරට ඉස්සරහට යamak තියෙන්නේ. අපි සමු යම්ස කෙනෙක් යම් නුවණක් දිනු කරගත්තා. සම්මර්ෂණ ඥානයක් දිනු කරගත්තා. ඉතින් යා ඒකයි උත්කෘෂ්ඨින් එහා මොකක්වත් නැහැ කියලා හිතාගත්තොත් එතන නිකන් läග ගැනීමක් සිද්ධ වෙනවානේ. එතන නිකන් බින්න බැසීමක් සිද්ධ වෙනවානේ. එහෙම එකක් නැහැ. ඉතින් ඒක තව දිනු කළා නම් ඊළඟ මට්ටමකටපත් වෙනවා. ඒකද එතන ඉන්නවා. එතනත් දිගට ඉන්නව නෙමෙයි. එතන තව තව දිනු කරමින් යම් පරිපූර්ණත්වයටපත් වුණාට පස්සේ ඉබේම නිකන් ඕපනයික ගුණයක් වශයෙන් ඊළඟ තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඔය වගේ නිකන් එකක් ඇසුරු කරමින් ඊළඟ තත්ත්වයට යනවා. ඒක ඇසුරු කරමින් ඊළඟ තත්ත්වයට යනවා. ඔන්නෝම ගමනක් තමයි තියෙන්නේ. ඉතින් අර ඒසනාවත් ඉතින් ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. ඉතින් මුළු බ්‍රහ්මචර්යයේ ඒසනාවම ඉතින් ඔන්න ඔය වගේ විවිධ මේ රටාවන් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. බ්‍රහ්මචර්යයේ ඒසනයක් අපි කිව්වහම තියා, يعني පටන් ගන්න අපි හිතමු ඔන්න සල්ලි අතහැරලා, මේ කාමයන් අතහැරලා, අමුදරුවන් අතහැරලා, මේ දේවල් අතහැරලා බොහොම රළු මට්ටමකින් පටන් ගන්න. හැබැයි ඒතන නවතින්නේ නැහැ. ඊට පස්සේ ආ ඊට වඩා සූක්ෂම තත්ත්වයකට පත් වෙනවා. සීලයෙන් ඔන්න ඊට වඩා උත්කෘෂ්ඨ මට්ටමකට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න සිතේ සමාධිය දිනු කරනවා. සමාධියේ ඔන්න නීවරණ නිකන් తాවකාලික යටපත් කරගත් තත්ත්වයකින් මුලින් පටන් ගන්න. පස්සේ ඔන්න ඒක තව සූක්ෂම මට්ටමකට පත් වෙනවා. නීවරණයන් කොහොමද ටිකක් දීර්ඝකාලීනව අයින් කළා දාන්නේ. නිවරණයන් කොහොමද ගලෝලම දාන්නේ කියලා අන්න යම් පරේෂණයක යෙදෙනවා. ඊට පස්සේ හිතේ තියෙන කෙලෙස් කොහොමද මුලින් පුටා දමන්නේ කියලා යම් පරේෂණයක යෙදෙනවා. ඉතින් මේ වගේ ඉතින් පරේෂණයක් ආර්ය පරේෂණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ආර්ය පරේෂණයම තනිකරම බ්‍රහ්මචර්ය ඒසනයක් කියලා කියන්න පුළුවන්. බ්‍රහ්මචර්ය හා සම්බන්ධ සෙවිල්ලක්. ඒතකොට ඒක අවසන් වීම තමයි රහතන් වහන්සේගේ හිතේ වෙනවා කියලා කියන්නේ. උන්වහන්සේට කෙලින්ම කියන්නේ බ්‍රහ්මචර්ය ඒසනා පටිපස්සුද්ධෝ හෝති කියලා. ඒකෙම ඔය අරිවාස සූත්‍රයේදී හැම මේ විස්තර කරනවා. ඒ කිසිම සෙවිල්ලක් උන්වහන්සේට නැහැ දැන්. සෙවිලි අවසానයි. සම්පූර්ණයෙන් තෘප්තිමත් භාවයට පත් වෙලා බොහොම නිවිලා සියල්ල අවසానයි. කලේසු දේ කිසහමාරයි කියන තත්ත්වයට පත් වෙලා. ඉතින් මේ තත්ත්වයක් තියෙන රහතන් වහන්සේට පමණයි. ඉතින් ඊට මෙහා ආරයන් වහන්සේලාටත් යම් සෙවිල්ලක් තියෙනවා. ඉතින් පෘථග්ජන භූමියේ ඉතින් ඒව නෙමෙයි හොයන්න වෙන දේවල් හොයනවා. කාමේසනා හෝ භවේසනා හොයමින් කාලය ගත කරනවා.
ආසිරසනේ එතකොට මේ ඔය අන්තිමට තේරෙනවා කියන්නේ හොයන එක බොරුවක් කියලා. ඒ කියන්නේ තමන් ගාව එක තිබ්බා.
හා.
ඒක මේ නිකන් තමන් තියෙන දේ දකින්න නැතුව බොරුවක් හොයනවා කියලා තේරෙනවා
කියලා. ඔව්. ඔව්. මට හිතෙන්නේ ඒ කියන්නේ දැන් අපි දැන් නිවන ගැනමත් එහෙම කියනවානේ. නිවන ගැනමත් කියනවා සාමාන්‍යයෙන් නිවන තියෙනවා නැත්තම් ඒක සදාකාලිකයි නැත්තම් තියෙන දෙයක්. හැබැයි ඒකේ අපිට නිකන් වැහිලා තියෙන්නේ. අපේ තියෙන මෝහය නිසා ඒක වැහිලා තියෙන්නේ. දැන් ළඟ තියෙන නිවන දකින්නේ නැහැ. මේ මෝඩයෝ ටික කියලා ඉතින් බුදුහාඳුර කියනවා. එහෙමත් ගාතාවක් කියනවා සුත්තනිපාතේ.
ඕලුක් කියලා. ඈ? ඕලුක් කියලා
කියනවා. ඔව්. ඉතින් අර ගාතාවක් කියනවා සුත්තනිපාතේ එහෙම මේ ළඟ තියෙන නිවන මෙයක් ටික දකින්නේ නැහැ නේ. මේ මෝඩ රැළ දකින්නේ නැහැ නේ කියලා එහෙම මේ ගාතාවක් කියනවා. ඉතින් අර බැලුවාම එතන අර මේ ඕන්ට වඩා දඟලන්න ගිහිල්ලා කට්ටියක් මගහැරව ගන්නවා. කට්ටියක් දඟලන්නේ නැතුව නිකන් ඉඳලා මගහරව ගන්නවා. අර ඕගතරණ සූත්‍රයේදී කියන්නේ කට්ටියක් නම් උඟාත් දඟලනවා, මේ අතිධාවණයකය දෙනවා, ඒ හරහා ගහගෙන යනවා. තවත් පිරිසක් කාමසුකල්ලිකාණ යෝගේ කාමයන් ඔස්සේම සන්දර්පණය කරන්න ගිහිල්ලා කාම ඒසනේකමේ දිලා මේක මගහරව ගන්නවා. ඉතින් දැන් මට හිතෙන්නේ දැන් අපිට මුටි ටික ප්‍රතිපදා යෙදෙන්න යාගේ මනසේ පැහැදිලි බව වර්ධනය වෙන්න එයාට දැන් තේරෙන්න ඕනේ මේක මේ තියෙන දෙයක්. මේක මේ දඟලලා හල්ලන්නත් බෑ. දඟලලා මේක කරන්නත් බෑ. හැබැයි නිකන් ඉඳලා කරන්නත් බෑ. ඉතින් යම්කිසි රටාවකට හේතුඵල දහමක් අනුව යන රටාවකට තමන් නිකන් අනුගත වෙන්න වෙනවා. එදා ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න වෙයි. හැමදාම එකම මට්ටමක නෙමෙයි තියෙන්නේ. එදායේ තියෙන මට්ටමින් යා ඒ අන්දමින් යම්කිසි සුසර කිරීම කරමින් ඒ தත්වය තුළ හිත පවත්වමින් සාක්ෂාත් කර ගැනීමක් තමයි කරන්න වෙන්නේ. ඉතින් එතකොට අන්න ඒසනය බැලුවාම එන්නෙන්න දැන් අය අපි හිතුවොත් දැන් රහතන් වහන්සේගේ සෙවිල්ල ඒ කියන්නේ උත්කෘෂ්ඨම රහත් වෙනකම් උත්කෘෂ්ඨම සෙවිල්ලක් නැත්තම් 100ක සෙවිල්ලක් ඉඳලා රහත් වුණ ගමන් බින්දුවට බැස්සා කියලා ගන්න එක නෙමෙයි මට හිතෙන්නේ වැරදි. එහෙම කියලා වැරදි. නමුත් ලොකු සෙවිල්ලකින් පටන් ගත්තා 100කින් පටන් ගත්තා. අපි හිතමු නිකන් අපි සාරලව කියනවා සෝවන් වහම 125ක් අඩු වුණා. දැන් තියෙන 175යි සොයන්න තියෙන්නේ. ඔන්න සකදාගාමෙන්ද තවත් 125ක් අඩු වුණා. දැන් තියෙන 150යි හොයන්න තියෙන්නේ. අනාගාමී මොනවාන්න තව 125යි හොයන්න තියෙන්නේ. රහත් වුණා මේ 125 තවෙලා ඉවරයි. ඒ වගේ ඉතින් අර සෙවිල්ලෙත් අඩු වීමක් තමයි තියෙන්නේ. ඒතකොට සම්පූර්ණයෙන්ම සෙවිල්ල අවසන් වීම සම්පූර්ණ බ්‍රහ්මචර්යයේසනේ අවසන් වීම එහෙමනම් මේ රහත් වුණාම වුණා කියලා කියන්න පුළුවන්. ඒකත් ඉතින් අර ක්‍රමානුකූලව අඩු වීමක් වශයෙන් තමයි හිතාගන්නේ. දැන් එයාට ඉතින් තේරෙනවා ඇති. දැන් ඉතින් හම්බ වෙලා. දැන් ඉතින් හම්බ වෙලා කියන්නේ හම්බෙච්ච දෙයක්වත් නැහැ. ඒකනේ අර මේ ඕගධර්ම සූත්‍රයේද නැහැ. මේ කොහෙද කියන්නේ? කකුද සූත්‍රයේද නේද? මේ සතුටින්ද ඉන්නේ කියලා අහුවාම නන්දසේ සමන කියලා අහුවාම කින් ලද්දා උසෝ කියලා උදාහරණ කියනවානේ. මොනා ලැබුණටද බං කියලා අහන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ බුදුරජාන් වහන්සේ මේ සතුටින්ද ඉන්නේ? මොනා හම්බුණාටද බං කියලා ඉතින් උත්තර දෙනවා. ඊට පස්සේ එහෙමනම් මේ සෝචිත සමන එහෙනම් කනගාටුවෙන්ද ඉන්නේ? ඊපස්සේ මොකද්ද උත්තර දෙන්නේ? මේ මොනා නැතුණාටද කියලා අහනවා. ඉතින් ඊට පස්සේ අහනවා එහෙනම් සතුටක් නැති දුකක් නැති උපේක්ෂාවෙන්ද ඉන්නේ? අන්න එහෙම තමයි කියලා කියනවා. ඒ නිසා මේ හරිම සූක්ෂම ප්‍රතිපදාවක්. ඉතින් අපිට ඉතින් අර වෙලා තියෙන්නේ එච්චර මට්ටමකින් අර පෘථග්ජන ලෝකයක ඉන්න කෙනෙක්ව මේ தത്വෙට මේ මොටිවේට් කරන්න බෑ. මේ සඳහා කෙනෙකුට බැහැනේ මේ ලොකු උත්සාහයක් දරන්න. ලැබෙන දේකුත් නැත්තම් ඉතින් මොනවාට දඟලන්නේ කියලා කෙනෙක් හිතන්න බලවන්නේ. ඉතින් එතකොට අන්න යම්කිසි ඉලක්කයක් දෙනවා. මෙන්න මෙහෙම වෙනවා. අරව හම්බ වෙනවා, මේව හම්බ වෙනවා කියලා ඉතින් මොනවා හරි දෙයක් ඉතින් පොඩි මාකටිං පාරක් දාන්න වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඉතින් අර කිව්වා වගේ ටික ටික ඉතින් එයාගේම මොලේ වැදෙන්න ඕනේ. එයාට මොලේ වැදෙන මේව වැඩක් නැහැ. මේව හරි ඕලාරිකයි, මේව හරි తాවකාලිකයි, මේ ධ්‍යාන සුඛය කියන එකත් తాවකාලිකයි කියලා දැන් ඉතින් මුලදී හැබැයි ධ්‍යාන සුඛය කියන එක ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් කාම ලෝකේ තනිකරම ඒව ඔස්සේ ගිය මිනිස්සෙකුට ඒ ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිරව ඉන්ද්‍රියන් පිනවන්නේ නැතුව වෙනම අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙච්ච සෝයක් ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිර සෝයක් තියෙනවා කියන එකම නිකන් ආශ්චර්යයක්නේ නේද? ඉතින් එහෙම එකක් තියෙනවා කියන එකක් කෙනෙකුට ඒතු ගන්න එකක් අමාරුයි. තනිකර මේ රූප සද්ද ගන්ධ රස ඔස්සේම ගියපු කාම යෝගියා. හැබැයි යම්සි උත්සාහයක් දරලා එයා ඒ තත්ත්වයටපත් වුණොත් අන්න දැන් එයාට දෙනවා දැන් මේවා ඕන්නේ නැහැ. හැපිනවෙන්ෙන් තොරව, කන පිනවීමෙන් තොරව, දිව පිනවීමෙන් තොරව, කය පිනවීමෙන් තොරව මෙන්න සතුටක් තියෙනවා. ඉන්න පුළුවන් සතුටක් තියෙනවා. මේක තියෙන්නේ මගේ හිත මතමයි තියෙන්නේ. මේක තනිකරම මගේ කෙලස් ටික යටපත් වුණා නම්, නිවරණ ටික ප්‍රහාණය මේ යටපත් වුණා නම් අන්න මේ හිත තත් වෙනවා, පත් වෙනවා යම්සි ධ්‍යාන සුඛයකට කියලා. අන්න එයා ඒක ඉස්සරහින් තියා ගන්නවා දැන්. ඒකත් ඉතින් පොඩි මේ බ්‍රහ්මචර්යයේ ඒසනේ තියෙන එක සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් කෙනෙකුට හැබැයි ඊට පස්සේ ඒක පරිහරණය කරන්න එයාට තේරෙනවා ඒක එතන ලැබ ගැනීම පිණිස හිටියොත් ඉවරයි. එයා එතනින් සෑහීමකටපත් වුණොත් අන්න ඉවරයි. ඒකයි බුදුහාඳුර කියන්නේ මේ අර සාරෝපම කියලා සූත්‍රයක් එනවා. මහා සාරෝපම සූත්‍රය. ඒකෙදි බුදුහාඳුර කියනවා මේ ඇතම් කෙනෙක් මේ සමාධිය සාරය වශයෙන් ගන්නවා. සාරය වශයෙන් අරගෙන එතන නතර වෙනවා එයා. ඉන් එහාට යන්නේ නැහැ. ඉතින් ඇතම් කෙනෙක් හැබැයි ප්‍රඥාවන්තයා තේරුම් ගන්න මේ සමාධිය කියන එකත් මේ తాවකාලිකයි. මේකත් මේ යම් යම් හේතුන් හරහායිමං හදාගත්තේ. මේක යම් මේ මට ඒ ටික සම්පාදනය කරගන්න බැරුණොත් මේකත් නැතිලා යනවා. ඉතින් ඒ හින්දා මේකත් හරියන්නේ නැහැ. මේක මත දිගට läගගෙන හරියන්නේ නැහැ. මින් එහාට මම යන්න ඕනේ කියලා අන්න යා උත්සාහයක් දරනවා. මේක මෙතුණින් යා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඉන් එහාට යෑම සඳහා උත්සාහන්ත වෙනවා. දැන් ඔය කියන්නේ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියලා. ඒ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියන්නේම මේ Brahmachari ඒසනේ තමයි. කියන්නේ මේ කුසල් දහම් සෙවීම පිණිස යා යම්කිසි අදිෂ්ඨානයක් කරගත්තා නම් ඇති කරගත්තා නම් ඒක බහා තබන්නේ නැහැ ඉවර වෙනකම්. අදිෂ්ඨානයක් එකක තියෙනවා ඉතින්. යම් මොටිවේෂන් එකක් මේක මම කළ යුතුයි කියලා වමනාවක් එයාගේ හිතේ තියෙනවා. මේක අවසන් වෙනකම් එයා ඒ ගත්ත දුහුරය ගත්ත කොඩිය බිම හෙලන්නේ නැහැ. එයා ගත්ත අදිෂ්ඨානය නවත්තන්නේ නැහැ. මේක අවසන් වෙනකම් තියාගෙන යනවා. ඉතින් ඒකාතකින් බැලුවම මේ ගමන හරිම අපූර්ව ගමනක් කියන්න පුළුවන්. යන්නේ තණ්හාව ෂය කරන්න. හැබැයි පුදුම වමනාවකින් යන්නේ. කුසල ඡන්දය කියලා අපි වචනේ දානවා. ඉතින් ඒකත් 아무තු තණ්හාවක් තමයි තියෙන්නේ. ඉතින් යන්නේ ලොකු වමනාවකින් මේ අදිෂ්ඨානෙකින් තමයි යන්නේ. හැබැයි ඉතින් ටික ටික ඒක පස්සම්බනේ වීමක් වෙන්නේ. ඒ වමනාව පස්සම්බනේ වෙනවා. ඒකම දැන් සංසඳන ගන්නවා. අන්තිමට කියනවා බ්‍රහ්මචර්යේසනා පටිප්පස්සද්ධා කියලා කියනවා. මේ කියන්නේ දැන් ඒ තිබිච්ච වමනාවක් දැන් සම්පූර්ණයෙන්ම සම්තෘප්ත වෙලා ඒක නිකන් පසම්බනේ වෙලා තැම්පත් වෙලා සංසිඳීමකට පත් වෙලා අන්න ඒක සම්පූර්ණ නිවිලා කියලා කියන්න පුළුවන්. එතෙක් ඉතින් අපේ හිත මොනා හරි හොයනවානේ නේද? දැන් අපි හිතලා බැලුවත් යම්සි කෙනෙක් කොච්චර සමාධියක් ලැබලා හිටියත් ඒ සමාධි මොහොතේ ආගේ හිතේ යම්කිසි තෘප්තිමත් බවක් තියෙන්න පුළුවන්. නමුත් ඒ සමාධිය ඉතින් සදාකාලිකව ඉන්න බෑනේ. සදාකාලික සමාපatti සුවයෙන් ඉන්න බෑනේ. මේ සමාපatti සුවය කියන වචනේ වැරදි. සමාධි සුවයෙන් ඉන්න බෑනේ. ඒතර ඒ සමාධිය අවසන් වෙනවා. සම්පතිස්සම සමාධියක් කියන එක හින්දා බුදුහාඳුරෝ පෙන්නනවා මේ සසංඛාර මේ සංස්කරණය කිරීම සහිතයි සමාධියක් කියන එක. මොකද්ද මේ ලස්සන වචනයක් එනවා මේ සසංගහ සසංකාර නිග්ගහය වාරිතවතු සංස්කරණයන්ගෙන් සංස්කරණයන් සහිතව තමයි මේක ගොඩනගාගෙන ඉන්නේ. මේ සමාධි සුවය සමාධි తত্ত্বය විවිධාකාර හේතු ප්‍රත්‍යයන් මත යාපනය වෙනවා මත මේක ගොඩනැගිලා තියෙන්නේ. ඒ తত্ত্বය තුළ තමයි මේක පවතින්නේ. ඉතින් හරිම දෙදරන්න පුළුවන් ඕන මේකද දෙදරන්න පුළුවන්. ඒකනේ ඔය කොයිතරම් ලොකු සමාධි තිබිලත් අර බුදුහාමුදුරන්ට අන්තිමට එන්න කියන්නේ මේ මං මැරෙන්නයි යන්නේ ඔක්කොම සමාධි ටික ඔක්කොම විනාශ වුණා කියලා කියන්නේ. ඒක හාමුදුරම අනුරුද්ධ කියලා නේද? අනුපමද? මොකද්ද මන්ද නමක් කියනවා. බුදුරයන් වහන්සේ අසජි අසජි හාමුදුරෝ පණිවිඩයක් කියනවා බුදුරයන් වහන්සේට ස්වාමීනි මාගාව මෙච්චර සමාධි තිබුණා ඔක්කොම ඉවරයි. ඔක්කොම සොන්නත් දූලි වෙලා හිට ගියා මේ මං ලොකු මේ රෝගයකට ලක්ුණා. මේ රෝගෙන් නැගී හිටියා හැබැයි දැන් එක සමාධියක්වත් නැහැ. අනේ මට ඇවිල්ලා පිහිට වෙන්න කියලා කියනවා. ඒ නිසා සමාධියක් తాවකාලිකයි. ඒකෙන් යම් තෘප්තියක් තියෙනවා. ඒකෙන් ආස්වාදයක් තියෙනවා. හැබැයි තින් එහාට යන්න වෙනවා. ඉතින් ඊට පස්සේ ලැබෙන අපි හිතමු දැන් රහතන් වහන්සේගේ தത്വයේදී කියන්නේ නසසංකාර නිග්ගයිහ වාරිතවතෝ. සංස්කරණයන් තුලින් ගොඩනගාගත தත්වයක් නෙමෙයි ඒ තියෙන්නේ. එතන තියෙන්නේ ඉතින් ඊට වඩා බොහොම ඒකයි අකෝප්පයි කියලා කියනවා. අකුප්පා චේතෝ විමුක්තියක් කියලා කියනවා. ඒක ලෙඩ හැදුනයි කියලා කැඩෙන්නේ බෙදෙන්නේ නැහැ. එතන තියෙන්නේ ඉතාම අතිශ්‍රේෂ්ඨ මට්ටම. අර ඊට මෙහා තියෙන සමාධි ඔක්කොම කැඩෙන බිඳෙන සුළුයි. මොකක් හෝ හේතුන් මත රෝගාබාධයන් නිසා හරි නැත්නම් Tamante එක එළඹ වාසය කරන්න මගහැරීම නිසා හරි මොනවා හරි නිසා මේක අඩපණ වෙන්න පුළුවන්. අපිට අහිමි වෙන්න පුළුවන්. නමුත් අරහත්ඵල සමාධියට සාමාන්‍යයෙන් කියනවා අකුප්පා චේතෝ විමුක්තියක් කියලා.
ඉතුරේ සංස්කරණය කළා නුලබන් දෙන්නේ එක දැනුත් තියෙනවා හැමෝම ගාව.
එහෙම අනේ මන්ද ඒක එහෙම ඇතම් කෙනෙක් එහෙම තර්ක කරනවා. ඇතම් කෙනෙක් මහායානෙ එහෙම තර්ක කරනවා මේ මොකද්ද සංසාරයයි නිර්වාණය එකයි කියලා. යන්න පුළුවන් දැන් අමුතුම මැක්සිමම් එකකට ඒතන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් මොකක්වත් කරන්න දෙයක් නෑ වගේනේ. ඉතින් එහෙම කතා කරන්න ගියාම ටිකක් too much කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ එතකොට මේ ඌමනාවක් නැති වෙනවනේ කෙනෙකුට. ඉතින් කරලා දෙයක් නෑනේ. ඉතින් සංසාරෙම නම් නිවන කියන්නේ. එහෙම කතාවක් ඔය මහායාන බුද්ධාගම වල එහෙම එනවා ඇටම් කොටස් වල. ඉතින් ඒ නිසා නිවන තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඉතින් අපේ ගාව තියෙන මෝහඳුර අයින් කර ගන්න තාක් අපිට ඒක සාක්ෂාත් වෙන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ නේද? ඉතින් නිවන සාක්ෂාත් වෙන්න නම් අපි තුල තියෙන යම් කිසි ඒක ආවරණය කරන නීවරණ කියලා කියන්නේ මේකනේ. නිවන ආවරණය කරන ධර්ම. ඒ නිවන ආවරණය කරන ධර්ම අපේ හිතින් අයින් කර ගන්න සිද්ධ වෙනවා. නැත්තම් ඒ ආපු ආගන්තුක උපක්ලේශ ටික අපේ හිතෙන් බැහැර කරන්න තමයි එහෙනම් නිවන සම්බන්ධයෙන් අපිට යම් වැටහීමක් ඇති වෙන්නේ. නැත්තම් නිවන ආවරණය වෙලා තියෙන්නේ. නැත්තම් අපේ
ආවරණය කියන්නේ ඒකින්ද වෙන්නේ?
නීවරණ කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට නිවන ආවරණය කරන ධම්ම කියන අර්ථයෙන් තමයි ඒක කියන්නේ. තව ඉතින් ඔය පස්සේ විස්තර කරනවා නීයාවරණං අහරමි කියලා පැත්තකින් තවත් විස්තර කරනවා. ඒ කියන්නේ පරිසම්බිදා මාර්ගය එහෙම එනවා. දැන් ඔය මේ බ්‍රහ්මචර්ය කියන එක මේ කෙලින්ම කාමයට නියා මේ නෙක්ඛම්මයක්. ඒකෙන් අයින් වීමක්. ඊට පස්සේ අපිටම ඒ වගේ අර විරුද්ධ පැති පෙන්ලා දෙනවා. දැන් අපිටම කාම මිත්‍යාචාරය කියන එක කියන එකට සම්පූර්ණයෙන් නික්මීමක් තමයි බ්‍රහ්මචර්යයක් කියලා කියන්නේ. අර ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක ප්‍රාණඝාතයේ යෙදීම කියන එකට ප්‍රතිවිරුද්ධ වීමක් නික්මීමක් ඔන්න ඔයගේ කියලා හැම විස්තර කරලා පැහැදිලි කරලා හැම දෙනවා. ඉතින් ඔන්න ඔයගේ පැති වලින් පෙන්නන්නේ අර ඒ අපේ හිතේ තිබිච්ච ඒ ආවරණ කරන ගති අපේ හිතේ තිබිච්ච නිකම් මඩ නැත්තම් ඒ තිබෙන මේ රොඩු බොරළු ටික නැත්තම් ඒ වහීගෙන තිබිච්ච පටල ඒ ටික පටල ටික ඔක්කොම ගැලවි යන්න ඕනේ ඉතින් නේද? එතකොට එන්නේ අර සංස්කරණය නොකරපු නැත්තම් නිකන් අර බොහොම පිරිසුදු සංස්කරණයක් නොකළ සරල භාවයකට තමයි එන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ බඳු තත්ත්වයකදී පරිසම්බන්ධයක්නේ, සම්පූර්ණ තැම්පත් වීමක්, සංසිඳීමක් තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. ඒ හින්දා කියනවා නිවනට ශාන්ත රසයක් කියලා. තියෙන ශාන්ත රසයක් කියනවා එතන නැහැ මුකුත් දැඟල ඉල්ලක් අර වගේ සංස්කරණය කළා ඔසවා තැබීමක් ඒ මොකක්වත් නැහැ. නතරවීමක්. පැවැත්මක් වෙනුවට නතරවීමක් එතන තියෙන්නේ. මේ ගහගෙන යනවා වෙනුවට මුකුත් නොකර සිටීමක්. දඟලනවා වෙනුවට මුකුත් නොකර සිටීමක්. හැබැයි ඉතින් ඒ මුකුත් නොකර සිටීම කරන්න වෙන අවස්ථාව දක්වා ඉතින් යමක් කරන්න තියෙනවා කියලා කියන්න වෙනවා. නේද? අපිට එකපාරට මුකුත් නොකර ඉන්නවා කියලා කියන්න බැහැනේ. ඉතින් එයාට එහෙනම් සිල් රකින්න ඕනෙත් නැහැ. සමාධියක් වඩන්න ඕනෙත් නැහැ. එහෙම කියන්නේ කොහොමද ඉතින් පැටලෙනවා. මෙහෙම නෙමෙයි. ප්‍රතිපදාවේ යම් යම් මට්ටම් වලට ආවට පස්සේ ආගේ හිතපත් වෙනවා අන්න මුකුත් නොකර සිටිය යුතු යුගයක්. යම්කිසි මට්ටමක්. ඒ මට්ටමේදී ආදඟලන ගියොත් පැටලෙනවා. ඒ මට්ටමේදී යන්නේ යාට සංස්කරණයක් නොකර සිටීම තමයි යාගේ ප්‍රතිපදාව වෙන්න ඕනේ. එතෙන් තමයි සංස්කාර සමතේකට යන්න තියෙන්නේ. සංස්කරණයක් කළොත් ආයි කැළඹෙනවා මේක. ඒ මට්ටමට ආවනම් මුකුත් නොකර සිටිය යුතුයි. එතන තියෙන ටික උත්‍ෘෂ්ඨ මට්ටමක්. ඉතින් එකපාරටම කියන්න බෑ. ඒ නිසා මේ මුකුත් නොකර සිටපල්ලා කියලා කියන එක වැරදි. ඒතකොට අකිරියවාදයකට යනවා. එතන නේ යන්නේ. කෙලිම අකිරියවාදයට විතර යන්නේ. කෙලිම මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය
ඉන්න බෑ.
එතකොට යන්නේ කෙලිම අකිරියවාදයක් දක්වානේ යන්නේ. කිසිම දෙයක් කළා වැඩක් නැහැ කියලා කියන්නේ අන්තිමට. එතකොට හතෙක් මරුවත් එකයි නොමරුවත් එකයි. සැලකුවත් අම්මට සැලකුවත් එකයි නොසැලකුවත් එකයි. තනි කර මිත්‍යා දෘෂ්ටියකට යන්නේ. එහෙම එකක් නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිකන් ප්‍රතිපදාව අපේ නේද. ඒකනේ බුදුහාඳුරු කියන්නේ මේ ආරෂ්ඨායක මාර්ගයත් සංස්කරණයක් කියලා කියනවානේ. සංස්කාරයක් කියලා කියනවානේ. හැබැයි සූක්ෂම සංස්කාරයක්. ඒකේ අවසානය හැබැයි අසංකතය. යන්නේ සංකත වූ මාර්ගයකින් මේ ආරෂ්ඨායක මාර්ගයකින්. ඒක සංස්කාරයක්. හැබැයි මහණෙනි මේක තමයි තියෙන සූක්ෂම සංස්කාරය. මේකෙන් ගෙනියන්නේ හැබැයි අසංකාරික තත්ත්වයක් දක්වා. 아무තු ප්‍රතිපදාවක්. ඉතින් අපිට කියන්න බෑ මේ යන්න තියෙන අසංකත தത്വයකට එහෙනම් දැන්මම නොකර ඉඳපල්ලා කියලා ගොත් පෙරදි.
අවසරයි. ඉතින් ඉකිරි පිටුපත මම මෙහෙම අදහසක ඉදිරිපත් කරන දැන් සාමාන්‍ය පුතත් දෙන ලෝකයේ දැන් කාමයේ පිළිබඳව මේ සිවි බැලුම් කරනවා. කාපිලෝ සිලි බැලලා ඉතින් ඊළඟට මේ වෙලාවේ කාමයේ අනුභව කරන වෙලාවේදී මේ මොනසිරට මේ බලවත් කාමයකට යොමු වෙලා ඉන්නකොට මේ විනත් බාහිර ලෝකෙන් ගියා සම්පූර්ණයෙන්ම මේ මිදෙනවා. ඒ කියන්නේ එයාගේ හිතේ තියෙන ඒ වෙලාවේ තනි කරම කාම අරමුණමයි එයා සම්පූර්ණයෙන්ම අනිත් මුළු මේ බාහිර ලෝකෙම මිදිලා. ඒක කාමේ අනුභවයක පුද්ගලයාට ඒක තියෙන එක මේ එක පැකින් එක වාසිය
නෑ. ඕක ඉතින් ඒක කාමය අනුභව ගන්න කෙනාට පමණක් නෙමෙයි. ඊතල ධනලාභියකට පාවක තියෙනවා.
ඊට පස්සේ මම කියන්නේ මේක. එතකොට ඒ වාසියක් එයා එක දකින්න කවදාවත් වාසිය කියලා. ඊට පස්සේ මෙයා කාමය ඇහෙන්නේ නැහැ. කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. කිසිම මොකක්වත් ඇහෙන්නේ නැහැ. බල්ලෙක් බිරුවක් ඇහෙන්නේ නැහැ. එයා කාමයේ තුලින්. හැබැයි ඊට පස්සේ සරතනන්ද කියන ඕට වඩා හොඳයි. කායික දාපන් කිව්වම කායික දාලා තර පුහුණු කළ එක්තරමට නම් පස්සේ මෙයා කියනවා මේ මරණ කිසිම දෙයක් ඇහෙන්නේ මුකුත් නැහැ. මම හොඳට මට සමාධිය හිටියා කියනවා. ඒ සමාධිය කියලා කියන්නේ අර සම්පූර්ණ මෙතන එතන සම්පූර්ණ මරීට වඩා හොඳ මට්ටමකට ඉඳ දාලා හැබැයි යා ඒනේ කය තුල විතරමයි.
හරි.
ඔව්. ඊට පස්සේ අර කාම විපා විලා මේ කයක දාන්න කියලා හිතවිල්ලක් ආවා වගේ කාමයේ අනුභව කරලා විපා විලා කයක දාන්න හිතවිල්ලක් ආවා වගේ මෙයාට කය පශනාව කර කර ඉන්නකොට මේක අත්දැකීම තුල මෙයාට නෝ මේකෙත් ඉච්චර
ගැටුත්තක් නැහැ
කියලා හිතනකොට ඔන්න වේදනාවක් පටන් ගන්නවා. හැබැයි එම්ට කිතුලෙන් පටන් හැබැයි මෙයා කවදාවත් ඒක හිතන්නේ නෑ. ඔසවතැබීම අරක ඉපාවිලා මේකට මේ හිතන්නේ කියලා හිතන්නේ. එයා හිතන්නේ මේක මේ
අරියාදුට ආව එකක්
කියලා. භාවනාවේ කඩයක්
කඩයක් කියලා.
ඊට පස්සේ ඒකෙම එහෙම යරේ සරසංසේ තියෙන ඒ කෙනෙක් ඉන්නේ මේක ඇත්තම කායන පශනන් විදිනව පශනනට ඒ වගේ පියවර හතරට යොමු
කරා කියන හැට බැලුවා සම්මත තමයි මේ. බුදුමයි ගැලෙතනවා. අර ගොරෝසු මට්ටමින් සූක්ෂම පැත්තට ආමම තමයි තියෙන්නේ. ඒ කියන්නේ හිටිය ගොරෝසු මට්ටමට වඩා ඕලාරික මට්ටමට වඩා දැන් කයේ ඉන්න එක හොඳයි. ඊට පස්සේ කයේ ඉන්නට වඩා ඔන්න වේදනාවේ ඉන්න එක හොඳයි. වේදනාවේ ඉන්නට වඩා හිත දිහා බලන එක හොඳයි. හිතේ තියෙන ටිකත් අයින් කළා. මුකුත් ඇසුරු නොකරා ඉන්නවා එක ඊටත් වඩා හොඳයි කියලා ඉතින් නේද? එක්තරාන්දමින් අතහරිමින් යන මාර්ගයක් තියෙනවා. ගොරෝසු දේවල් අතහරිනවා, සූක්ෂම දෙයකට එනවා. ඒකත් අතහරිනවා, ඊට වඩා සූක්ෂම දෙයකට එනවා. ඉතින් අන්තිමට අල්ලන්න දෙයක් කියලා දෙයක් ඉදිරියලා නැහැ ඉතින්. ඔහේ හරි ඇල්ලුවා නම් එතන තමයි මාරය ඉන්නේ.
එතන කන්ට වෙන්නේ වෙන සමාහාරය. මේක දිහා බලනකොට සමහර විට අපි විශේෂයෙන්ම අඳගා තුන බාහිර ලෝකයක් ඇක්කියේ කෙලින්ම අර ওই කායන පස්සනාව තුල නැතුව කෙලින්ම ඉති දිහා බලනකොට දෙන හරියට අර වඳුර අර සත්තු හය දෙනාලින් හය දෙනාම ඇවිල්ලා කය බඳපන් කියන ප්‍රතිපදාව
අමතක
කළා. අමතක කරලා කෙලින්ම අර වඳුරට දෙනවා ලනුව. පිටට එතකොට ඇත්තටම වෙන්න තියෙන අනතුරේ ඒගොල්ලෝ මේක තේරෙන්නේ නැත්නම් ඒගොල්ලෝ චේතන වසනා කරනවා කියලා බොහොම ඇත්ත මේක හරි බලන් හිටියා. මේක ඇත්තටම මම අනුකම්ප කළ තත්ත්වයක්. නමුත් ඒ යන උලා දිහා බැලුවම ඒක ගොඩ ගන්නත් නෑ කවුරුත් එතන කියන බස් යන කියනවා මේක හරි කියලා. නමුත් දීලා තියෙන්නේ ඇත්තටම වඳුරට තමයි මේ ලනු කොට වලට
දීලා. ඒක තමයි කියන්නේ ක්‍රමානුකූලව යනවා නම් ඕක ලේසි. ඒ කියන්නේ අර වෙලා තියෙන මිනිස්සුන්ට මේ හරි හදිස්සියන්නේ තියෙන්නේ මේකත් අර ඉන්ස්ටන්ට් ගන්න යනවා. ඉතින් එතකොට කෙලින්ම මේ يعني යා යුතු අනුක්‍රමික ප්‍රතිපදාව ක්‍රමානුකූල ප්‍රතිපදාව අමතක කරලා අපි එකපාරට ඉහළ අත්තකට පයින්න හදනවා. හැබැයි එතනත් තාම ඉන්න පුළුවන් ස්ථාවර තත්ත්වයක් නැහැ. අපිට ඊළඟ ඒ දැන් අපි ඉනිමඟක් නගිනකොට ඉහළම තැනට යන්න නම් මේ හැම එකක් ගානේම අපි අකුල තියලා අත තියලා එසවි යන්න ඕනේ ඉස්සරහට යන්න. නේද? උඩට යන බව ඇත්ත. නමුත් යන නම් ඒකේ යාවති අමසේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ක්‍රමානුකූල ප්‍රතිපදාව ඉතින් ඇත්තටම කායානුපස්සනාවෙන් පටන් ගන්න එක තමයි වඩාම මේ පහසු. එතන හොඳට තහවුරු වෙලා වේදනානුපස්සනානුත් සෑහෙන යම් කිසි ප්‍රයෝජනයක් ලබාගෙන හොඳට වැඩිච්ච සතියකින් අනිවාර්යෙන් චිත්තානුපස්සනාවට යා යුතුයි කියලා බුදුරජාන් වහන්සේ අනුතරංග වෙලා තියෙනවා. දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී එහෙම කියනවා, නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා හොඳ වෝනින් එකක් දීලා තියෙනවා. හොඳ මේ මොකක්ද ඒකට කියන්නේ, මේ අනුතරංගීමක් කරලා තියෙනවා. මේ තේරුමක් නැහැ මහණෙනි, මේ සතියක් වැඩිච්ච සතියක් නැත්තම් සම්පජාඤ්ඤයක් නැත්තම් මේ චිත්තානුපස්සනාවට ගිහිලා තේරුමක් නැහැ. මුලා වෙන එකයි වෙන්නේ. මොකද කියන්නේ හිතින් හිත දිහා බලනවා කියන එක සූක්ෂමයි. අර හිතින් කය දිහා බලනවා වගේ මේ පහසු නැහැ. ඒතකොට අර දන්නේම නැතුව හිතේ යන විවිධාකාර ආකල්පයන්ට, හිතේ යන විවිධාකාර හැඟීම් වලට, සංඥාවන් වලට අහු වෙන්න තියෙන අවස්ථාව අප්‍රමාණයි. ඒක මේ ආයි කායනුපස්සනාවේ ඉඳලා ගිය මනුස්සයරත් වෙන්න පුළුවන්. කායනුපස්සනාවේ ඉඳලා ගිහිල්ලා වේදනානුපස්සනාවත් වල්ලා ගිහිල්ලා ඊට පස්සේ චිත්තානුපස්සනාවට ගිය කෙනාටත් ඉටින් ඊට ඕක වෙන්න පුළුවන්. කම තියෙද්දි ඒවා එකක්වත් අසර නොකර ගැලින්ම හිත දිහා බලන්න ගියා මනුස්සයා. ඉතින් කොහොමත් පැටලෙන එකම තමයි වෙන්නේ. ඉතින් ටික ටික ඒබයි ඉතින් ඔය කායනුපස්සනාව වඩලා වේදනානුපස්සනාව වඩලා ඊට පස්සේ හිමීට ක්‍රමානුකූලව ප්‍රතිපදාව යන කෙනා ඉතින් මුලදී පොඩ්ඩක් සමහරවට වැටුණත් නැත්නම් අහු වුණත් පස්සේ යා තේරුම් ගන්නවා මෙන්න මෙහෙමයි මේක කරන්න තියෙන්නේ, හැන්ඩල් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහයි කියලා. අන්න යා අත්දැකීම් ලැබමින් අන්න චිත්තානුපස්සනාවෙන් ප්‍රයෝජන ගන්න ඊනට ඊටත් සූක්ෂම කළා ධම්මානුපස්සනාවට යන්න යා සමර්ථ වෙනවා.
කියුවට මේ ඉනිමගේ කඩිපෙලේ ඇත්තට මේ ඉනිමගේ තියෙන්නේ මට තේ හිතෙන විදිහට නම් සර පළවෙනි කඩිය නිකන් අඟල් 6ක් වගේ තියෙනවා නම් දෙවෙනි කඩිය නිකන් අඟල් 7ක් වගේ උසයි වගේ තුන්වෙනි කඩිය 8ක් වගේ උසයි වගේ එන්නේ එහෙම ටිකටි විශ් කියන්නේ
අමාරු වෙනවා.
ඔව් හැබැයි අර උස පඩිය ගන්න 6 පඩියෙන් 7 පඩිය නැගලා නැගගට මෙයා කොහොමද තාපෝ 6 පඩියට බහිනවමයි තාවකාලිකව බහිනවා. ඊට පස්සේ 6 වඩුවත් පල්ලියටත් බහිනවා. හැබැයි බැසින් පස්සේ මෙයාට දැන් අර කඩිතු දෙකම කලින් නැගලා තිනින්න මෙයාට මේ විශ්වාසයක් ඇති වෙනවා නම් මම දැන් බැහැල ඉන්නේ කඩි දෙකක් ඒ වුණාට මට ඕන වෙලාවක මේක නැග ගන්න පුළුවන් කියලා අර පශ්චාත්තාපයේ වෙනුවට විශ්වාසය ඇති කරගත්තා නම් ඇත්තටම මේ ඒ කඩි දෙක අයින් කර ගන්න
පුළුවන්. ඔව් නැග ගන්න පුළුවන්. ඒ පරතරයත් වෙනස් වෙනවා. හැමතිස්සෙම අඩි අඟල් 6යි අඟල් 7යි එහෙම කියන්න බෑ. එන්නෙන් ඔවා වෙනස් වෙනවා. මුලදී යන මුල යෝගාවචරයට මේක සෑහෙන උසයි වගේ පේන්නේ. පස්සේ ඔක බහුලීකృత කරන්න එයාට මෙහෙම කරන්න ඕන නැහැ ගන්න. ඈ ඔව් ඒක ලොකු පඩියක් වෙන්නේ නැහැ. ඒක එයාට බොහොම සුළු ස්වභාවයක්. يعني ඒක ඉක්මනට හැන්ඩල් කිරීමේ හැකියාව නැත. ඒක ඉක්මනට තරණය කිරීමේ හැකියාවක් එයාට එනවා નિરાයාසයෙන්. දැන් හිතන්න ආනාපාන සතිය කෙනෙක් වඩනකොට වුණත් කෙනෙක් ක්‍රමානුකූලවනේ මුලදී ආරම්භක යෝගාවචරයක ආධිකම්මිකයෙක් වගේ ගමන යන්නේ. එයාට ඔන්න ඉස්සෙල්ලා මේ හුස්ම රටට හිත දාන්න උත්සාහන්ත වෙනවා. අර සතෝ අසසතෝ පසසති කියලා බොහොම සරල තැනකින් පටන් ගන්නවා. ආයතන හිත පිට යනවා, ආයගෙනලා තියෙනවා, ආහිත පිට යනවා, ආයගෙනලා තියෙනවා. කොහොම කාලයක් ගිහිල්ලා ඔන්න ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස තේරෙනවා. කාලයක් ගිල ඔන්න ආශ්වාස දෙකක් අතර තියෙන වෙනස තේරෙනවා. ඔන්න එකක් දිගයි අනික කොටයි, මේක කොටයි අනික දිගයි, ඔන්න ඉදිරි නාන ප්‍රකාර වෙනස් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඊළඟ පියවරක් වශයෙන් ඔන්න සබ්බකාය පරිසංවේදී කියලා ඔන්න මුලැමැදාග බලන්න යනවා. ඊටත් එහාට ගිල ඔන්න පස්සම්බයන් වෙන්න යනවා. ඉතින් ඕක ඔය ටික ඔක්කොම වෙන්න සෑහෙන කාලයක් යනවා මුලදී. මේ පස්සේ හතරවෙනි පියවරට වෙනවා විනාඩි 10න් 15න්. නේද? එතකොට අර පඩිපෙළ බොහොම ඇකිලිලා. දැන් ටක් ගාලා එහාට තරණය කරන්න පුළුවන්. ඒ වගේ අර බහුලීකృత කිරීම හරහා අපේ මේ ගමනේ වෙනස්කම් සිද්ධ වෙනවා. මේකම තමයි තේකතකින් භාවනාවේ වැඩිමක් කියලා කියන්න වෙන්නේ. ක්‍රම අර මුලදී බොහොම උත්සාහයකින්, වෑයමකින්, අමාරුවෙන්, පරිශ්‍රමයකින් කරගෙන ගිය කටයුත්තම දැන් මෙයාට ප්‍රගුණ වීම නිසා දැන් සාර්ථකව බොහොම පහසුවෙන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒක කුසලතාවයක් ඒකටකින් බැලුවාම නේද? ඒක තමන් කළම දියුණු කරන්න ඕනේ. කළම මේ හැකියාව තමන් තුළ වර්ධනය කරගන්න ඕනේ. එතකොට අන්න යාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඉතින් ඇත්තටම මේ ඔය මට්ටම් වල නෙමෙයි සමාධි මට්ටම් වල පවා පෙන්නනවා. ඒකනේ දැන් ඔය ධ්‍යාන වලදී හැම කතා කරන්නේ ඕලාරික මජ්ජිම නැත්නම් ඕමක මජ්ජිම උත්කෘෂ්ඨ කියලා. දැන් ධ්‍යාන වල පවා කෙනෙක් ඔන්න පළවෙනි ධ්‍යානයට පැමිණි කෙනෙක්, කියන්නේ ආරම්භක යෝගියෙක් ඉන්න මට්ටම නෙමෙයි ඔන්න කාලයක් තිස්සේ ඒක දියුණු කරපු එකනා ඉන්නේ. ඊටත් වඩා සෑහෙන ප්‍රගුණ කරපු කෙනෙක් ඉන්න මට්ටම නෙමෙයි, මට්ටම ඊටත් වඩා වෙනස්. ඒක උත්කෘෂ්ටයි කියලා කියනවා. ඒක බොහොම ප්‍රණීතයි කියලා කියනවා. ඒ නිසා හැම එකම ওই தත්ත්වේ තියෙනවා. ඉතින් අපි දැන් කාම ලෝකේ වුණත් ওই தත්ත්වේ තියෙනවා. අපි තුමු ආරම්භක ඕන දැන් යම්සි දොස්තර මහත්තේ. මේ මොකක්ද අපොයින්ට්මන්ට් එක ගත්ත ගමන් එයාගේ තියෙන හැකියාවයි, අවුරුදු ගාණක් ගිහිලා තියෙන හැකියාවයි, එයා සෑහෙන කාලයක් තිස්සේ එයාගේ සර්විස් එක හිටියට පස්සේ තියෙන යාට තියෙන හැකියාවයි. අන්න දැන් ලෙඩා එනකොටම මේ ලෙඩේ කියන්න පුළුවන්. කලින් නම් එහෙම බෑ, පරීක්ෂණ කළා, බ්ලඩ් ටෙස්ට් කළා, නලාවත් තියලා කතා කළා, සෑහෙන මේ දඟලල තමයි මේ ලෙඩේ හොයාගන්න වෙන්නේ. පස්සේ මූණ දිහා බලපු ගමන්, දිව දිහා බලපු ගමන් කියනවා මේක තමයි තියෙන්නේ විශේෂ ප්‍රාගුණ්‍ය. ඉතින්
ඉතින් අර වහාමයේ පියවරට එන්න පුළුවන් කියන එකේදී ඒ කියන්නේ අර මේ අර බලනකොටම ආනපන ජීවිලි කියන එකම පිම්බිම හැකිලම ජීවිලි කියන එක. ඔන්න උතෙන්දී අර ගුරුවරු අලුත් ගුරුවරයෙක් ගාවට ගියාම මෙන්න මෙහෙම එකක් එන එක මම චන්නසිරත් මම කියන්නේ හිටියේ. දැන් සමහර විට දැන් පල්ලා භාවනා කරන කෙනෙක් කිව්වොත් මෙහෙ ඇවිල්ලා භාවනා කරලා මේ ඇත්තටම ඒගොල්ල භාවනා ටිකක් දුර ගිහිල්ලා ඉන්නවා. දීලා තමයි පින්බිම හැකිලෙන් බැලුවාම පින්බිම හැකිලම පේන්නේ නැහැ මෙයාට. පේන්නේ නැහැ කියන්නේ එයා තේ මටම ගිහිල්ලා. හැබැයි මෙයා බොහෝ විට කරන්නේ අර මේ දැන් ශානන්සලට කවදාවත් තියෙන පුද්ගලිකයේ ගොල්ල ගැන මතක තියෙන්නේ නැහැ. මෙයා කියන්නේත් නෑ. මෙයා කියන්නේ මෙයා භාවනා ගැන මොනවද කියන්නේ? මෙයා කියනවා මට පින්බිම හැකිලෙන් බැලුවාම මට
පේන්නේ නැහැ. ඔව්. දැන් යන්නෙත් වෙන තැනකට. වෙන තැනකට ගිහිල්ලත් කියන්නේ මට දැන් පින්බිම හැකිල තේරෙන්නේ
නැහැ. ආන පාන වැඩ හැන්නේ. පේන්නේ කිව්ව ගමන්ම එහෙනම් ආන පාන බලන්න අවුල් කර ගන්න.
අවුල් කර ගන්න. ඒ කියන්නේ මට ඒක කරගෙන.
හැබැයි ඒක ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ එක දැනුවත් වෙනවා නම් මේක කමතන් වර්තාව දිනකොට මේ නුපුනේ කොහේ කොහොමද කියලා ඔය අනතුරු නැති වෙනත හුඟක් පාඩු කර ගන්න යෝගී
වෙනවා. එතෙන්දී ඇත්තටම තියෙන සාකච්ඡාවකට යන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි එක පාඩම යා කියපු වචනෙට කමටහනක් දෙනව වෙනුවට යාගෙන් යම් කිසි යා කරපු විදිහ වඩපු විදිහ කොච්චර කාලයක් කරාද මොනවාද මුලින් පේරුනේ දැන්ද තේරෙන්නේ නැත්තේ කලින් පේනුණාද නැත්නම් කලින් පේනුණා දානාපානේ කියලා ඉතින් ඒ වගේ පොඩ්ඩක් හාරලා අහන්න වෙනවා. අහලා තමන්ගේ හිස්ටරි එක දැනගත්තා නම් අන්න තේරෙනවා ආ මේ මිනිසයා මේ මෙතෙන්ට මේ ඇවිල්ලා හින්දායි දැන් පේන්නේ නැත්තේ මේ පසම්බනේ වෙච්ච මට්ටමේ ඉන්නේ හතරවෙනි මට්ටමේ මේ ඉන්නේ කියලා. එතකොට අන්න මේ ගුරුවරයාට තේරෙනවා. අහන්නතෝ කෙලින්ම ඩස් ගාලා මේ මෙයාට තාම මේ සතිය දිනු වෙලා නැති හින්දායි මේ ආනාපානෙ වැටෙන්නේ නැහැ කියලා වැරදි තීරණයකට ආවොත් ඉතින් එකතකින් ඒක ගුරුවරයාගේ තඩුපාඩුවක් කියන්න පුළුවන්.
පළවෙනි දවසේ පළවෙනි කමටන් සුද්ධ කිරීම තමයි ඔයගොල්ලෝ කතාන්තරේ කියන්නේ. ඒකම මේ කියන්නේ එහෙම කියන්නේ ඒගොල්ලෝ අර ශානසල් සින ගෞරවින් ගාන මොනවා හරි ඉන්න ඉතින් කියන්න මෙතන කියන්නත් බෑනේ. ඊට පස්සේ
මාර්ගපදේශයක් ලැබෙන හින්ද මෙවැනි දෙයක් වැටහෙනකොට බහුතර පිරිසක් මේ දේ අවබෝධ නොකරගෙන මාර්ග දිගට වඩාගෙන ගිහිල්ලා යම් තත්ත්ව තත්පත් කරගන්නවා.
හැබැයි සමහර තැන් පැටලෙන දින හැකියාව හුඟක් වැඩි. මොකද ඒ කියන්නේ දැන් අපේ හිත සාමාන්‍යයෙන් වටිනාකම් දෙන්නේ යම්සි දේවල්ට සාපේක්ෂවනේ. දැන් හිතන්න මහත්යාමකට වටිනාකමක් දෙනවා. මේක හොඳයි. මේක හරි. මේක නිවැරදි කියලා වටිනාකමක් දෙනවා. ඒ දෙන්න තමන්ගෙම හිතේ තියෙන වැලියුස් තමයි බලපාන්නේ. අපේම හිතේ තියෙන අපි දීපු තක්සේරුකම් වල තමයි වටිනාකම් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ තක්සේරු පිහිටලා තියෙන්නේ මමත්වයේ මත. මාන්නේ මත. ඒ කියන්නේ මම වටිනකමක් දෙනවා ඔන්න මාව හුවා දක්වනවා නම් මට අත්පුඩි ගහනවා නම් මට ඕල්වර සම්දෙනවා නම් මම අන්න දෙන වටිනකමක් දෙනවා. මාව ඔසවා තබනවා නම් හැබැයි මාව නිකන් පාගල දානවා නම් මට කිසි වටිනකමක් නැත්තම් මාව නිකන් නලිෆයි වෙලා යනවා නම් මාට කිසිම මගේ තැනක් නැහැ දැන්. එතෙන්ට මම වටිනකමක් දෙන්නේ නැහැ. මම ඒක වටනවා කියලා පිළිගන්නේවත් නැහැ. මම මේක කතා කරන්නේ හරි මේ ඒකාකාරී කිසිම වටිනකමක් නැති මගහල යුතු තත්ත්වයක්. මගහැරිය යුතු තත්ත්වයක් කියලා පෙන්නන. ඇත්තටම මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේදී මමත්වය අඩුවෙවිනේ යන්නේ. ඉතින් මමත්වය අඩුවෙවි යන මාර්ගයේදී එන යම් යම් සම්දිස්ථානයන් වල ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. ඒ ඒ ඒ තත්ත්වයට අපිට හරි අමාරුයි අත්දැකීම් නැති අපේ අර කෙලෙස් බරිත මේ හැසිරිච්ච හිත ඒ බඳු තත්ත්වයකට කිසිම වන්නකමක් දෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයකදී අනිවාර්යෙන් අපි හෙලි කරන්න වෙනවා. මෙහෙමයි මේ විදිහට තත්ත්වයක් ආවද නම් මට ගන්න දෙයක් නැහැ. හරිම ඒකාකාරී කිසිම රසයක් නැහැ. මනියම් භාවනාව නවත්තන්න හිතෙනවා. මට භක්මන නවත්තන්න හිතෙනවා. කියලා අන්න තමන් බොහොම අවංකව ප්‍රකාශ කරනවා නම් අන්න එතකොට ගුරුවරයාට තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට එතෙන්දී අන්න ගුරුවරයාගේ මඟ පෙන්වීම වැදගත්. මොකද එතෙන්දී නැත්තම් ඉතින් අපිට හරි අමාරුයි අපිම මේ අපේ හිතේ මට්ටම අපිම තීරණය කරගෙන යන පාර හරියටම හරි කියලා අපිම ඒ අවශ්‍ය කරන වටිනකම් දීගෙන යනවා කියන එක ටිකක් අමාරුයි ඇත්තටම. හරිම ඒ කියන්නේ මොකද අපි වටිනකම් දෙන්නේ අපේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව. අර
අතරලා ඉන්නවා මම කියලා දැන් අල්ල ගන්න කියලා. ඉතින් බලන්න ගැඹුරු ගහම් කරුණා මේ උට ප්‍රාප්තිපත්යේ මේ අපේ රටේ දකින්න හම්බ වෙනවා. ඒ වගේ දැන් මෙතනදී අදහස් කරන දෙයක් වශයෙන්ස ප්‍රායෝගිකව විශාල පිරිසක් නිසි කමටහන් නොලබා මම දිගටක මාර්ගය වඩන් ගිහලා බොහොම නිහඬව
ඉන්නවා.
සාර්ථකත්වය ලක්පත් කරගන්නවා තියෙනවා. කුලින්ග ගලේම හිටිය ගොඩ කාලයක්. එතකොට ඒ සානාසිලා කරුණාලා ඉගෙනගෙන කරගෙන භාවනා කරන එක උදකලා වේ. හැබැයි දැන් කිනි කියවනා වගේ කමටන්
කෙනීමක්
නැහැ. මුකුත් නැහැ. නමුත් අර ආනාපානසත් දෙල්ලිම හැකිලිම ගැනම කියවන දේ මේක දිනු අවස්ථාව කියලා තේරෙන්නේ නැහැ. හැබැයි දිගටම කරගෙන. මොකද වැඩිපුර කර්ම කාරණා අර තියෙන දැනගත්තම
පැටලෙනවා.
මට හිතෙනවා අර මගේ අර දැනගව උදාහන්නේ කටින්නකට
වෙන්න පුළුවන්. නෑ ඒක එතෙන්දී අදහස් වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් පොත් කියලා සුතමේ ඥානේ ඉස්සරහින් තියා ගැනීම නෙමෙයි මෙතෙන්දී අදහස් වෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව මේ ගමනේ යනකොටම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න වෙනවා මේ ඊන தત્ත්වය මොකද්ද? ඒ ඊන தત્ත්වය Tamanට වැටහෙන්නේ නැත්නම් අන්න සාකච්ඡාවක මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීමේ මාර්ගයෙන් යම් පමණක මේ මොකද්ද ඒකට කියන්නේ අදහසක් ගන්න වෙනවා. මොකද Tamanටම ඉන්න තැන තීරණය කරගන්න පුළුවන් වෙයි කියන එක චුට්ටක් අමාරුයි. මොකද අපි එක්කෝ මේ ඉන්න තත්ත්වය අව탁සේරු කරනවා. නර්මාවක්වත් නැහැ. මම තාම ඉන්නේ බොහොම අඩු මට්ටමක කියලා අව탁සේරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදි탁සේරු කරනවා. මම දැන් මාර්ගඵල ලැබිලා මට තියෙන්නේ මාර්ග ඥානයක්, මට තියෙන්නේ ඵල ඥානයක්, ඵල සමාපත්තියක්, මට තියෙන්නේ ධ්‍යානයක් කියලා අදි탁සේරු කරනවා. ඉතින් ඔය අන්ත දෙකේ බොහෝ විට අපි රැඳෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒක වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් නිහතමානී නම් යම්සි අවස්ථාවක ගුරුවරයෙක් හම්බුනොත්, කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් තමන්ගේ තත්ත්වය හෙළිදරව් කළා. ඒතර යාරයට තේරෙනවා නම් යම්සි මාර්ගයේ වඩපු කෙනෙක් නම් අන්න යාට තේරෙනවා මෙයා ඇත්ත වශයෙන්ම මාර්ගඵලලාභීද, මෙයා ඇත්ත වශයෙන්ම නැත්තම් මුලාවකද ඉන්නේ කියලා යාට පොඩ්ඩක් වැටහෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ අදියේ සිද්ධියක් නෙමෙයි. මේ වර්තමානයේ විතරක් නෙමෙයි. අතීතේ පවාම දේවල් සිද්ධ වෙලා තියෙනවා. අතීතේ පවා අටුවා කතාවල එහෙම තියෙනවා. දැන් වෙලාවල සාමින්වහන්සලා හිතාගෙන ඉඳලා තියෙනවා රහත් වෙලා කියලා. හැබැයි තාම ඉන්නේ රහත්ලා නෙමෙයි. අභිඥාවව තිබිලා තියෙන දැන් අභිඥායි රහත් භාවයයි නැත්තම් මාර්ගඵලයයි කියන්නේ සම්පූර්ණ දෙකක්නේ. අභිඥාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාධිය වඩලා ධ්‍යාන වශීතාවයකට පත් කළා එතනින් යන පැත්තක්. ඉතින් ඒවා සහිත කෙනෙක් මාර්ගඵලලාභී කියලා හිතා ගන්න තියෙන හැකියාව බොහොම වැඩි. මොකද ඒවයිල අධිමානසික தত্ত্ব. එයාට මාර්ගඵලලාභී එකේ මම දැන් කියලා හිතා ගන්න පුළුවන් හැකියාව වැඩි. ඉතින් එයා එහෙම හිතාගෙන ඉඳලා තිනවා. අවුරුදු ගානකට කලින් ඔන්න මම මේ தত্ত্বයටපත් උනායි දැන් මම කොහොමත් රහත්ය. කියලා එහෙම හිතාගෙන හිටිය අවස්ථාවන් වල දැන් අර එක අටුවා කතාවක් එන්නේ අර එක මේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් උනාස හිතන් ඉන්නව රහත් කියලා. ඊට පස්සේ ගෝල ස්වාමීන් වහන්සේ නමක් ඇත්ත වශයෙන්ම රහත් වෙනවා. රහත් වෙලා බැලුවාම මේ ගුරු ස්වාමීන් වහන්සේගේ හිත දිහා තේරෙනවා තාම මේ බඳු தত্ত্বයකට පත් වෙලා නැහැ කියලා. පස්සේ පිහිට වීමේ අදහසින් එනවා පැමිණෙනවා මේ ගුරු ස්වාමීන් වහන්සේ ගාවට. එවිලා අහනවා මේ ඔබ වහන්සේ මාර්ගඵල ප්‍රතිවේදයක් කරාද කියලා. ඔව් ඔව් එවැත්නි මම මේ අවුරුදු ගානකට කලින් මෙන්න මේ මෙහෙම දෙයක් කළා කියලා. ඊට පස්සේ අභිඥායමත් තියනවාද කියලා අහනවා. ඔව් කියලා කියනවා. ඊට පස්සේ නම් මවන්න කියනවා අර ඇතෙක්ව. ඉතින් ඇතෙක් මවනවා. මවලා දැන් ඔන්න ඇතා බොහොම කෝපාවිෂ්ඨ වෙලා තමන් වෙතටම එන ස්වරූපේ මවන්න කියලා කියනවා. එතකොට තමයි අන්න ඇතා එන්නේ දැන් බොහොම මේ කෝපාවිෂ්ඨ විදිහට තමන් වෙතට. එතකොට රහත් වෙලා නම් අඩුතරමින් අනාගාමී වෙලා නම් එයාගේ හිතේ මේ මොකද්ද බියක් පහළ වෙන්න බෑ. ඉතින් ඒත් මේ රහතන් වහන්සේ කියලා හිතාගෙන හිටිය සායනාසෙන් නැගිලා දුවන්න හදනවා. එතකොට තමයි සිවුරු කණෙන් අල්ලලා කියන්නේ ඔබ වහන්සේ ගාව මෙහෙම ගුණයක් නැහැ නේද කියලා. එතකොට අන්න නිහතමානියෝ තේරුම් ගන්නවා පිළිගන්නවා ඇතිමට පිහිට වෙන්න කියලා. ඉතින් අර එතනේ නිහතමානීත්වය තමයි ඇත්තරම තනිකරම පිළිසරණ. අපි නිහතමානීත් නැත්තම් ඔලමල නම් අපිම ගත්ත මතේම අපි ඉන්නවා නම් අනිත්‍යය අපි ඔක්කොම බොරු අපේම දේ සත්‍යයි කියලා අපි පිළිගන්නවා නම් හදන්න මාරයි. එතකොට දෘෂ්ටිගත වීමක් වෙන්නේ. ඒ නිසා දෘෂ්ටිගත වීමුත් ඔය අතර සෑහෙන සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට අපි තනියෙන් කරන්න යනවා කිසි ඇසුරක් නැහැ. ඉතින් අපේ හිතේ කෙලෙසක් පහළ වෙන්නෙත් නැහැ. දැන් හිතන්න මේ පිරිසක් එක්ක ඉන්නකොට තමයි සාමාන්‍යයෙන් කෙලස් පහළ වෙන්නේ. මොකද අනිත් අය ආයිනිනවා, අනිත් අය කහිනවා, අනිත් අය බනිනවා, අනිත් අය ගණන් ගන්නෑ. තමන්ට ඉතින් කේන්ති යනවා. හැබැයි තනියෙන් ඉන්නකොට ඒ මොකක්වත් නැහැ. තනියෙන් ඉන්නකොට බොහොම මේ සාන්ත දාන්තව අනාගාමි වෙලා ඉන්න පුළුවන්. හැබැයි කට්ටිය අතරට ආවට පස්සේ තේරෙනවා නෑ මේ මොකක්වත් නැහැ කියලා. අන්න ඒ වගේ ඉතින් අපේ හිතේ තුලේ ඇති වෙන්න ඕනේ යම්සි අර නම්‍යශීලී බවක්. අපි අපේ தත්ත්වය තව කෙනෙක් ඉදිරියේ බොහොම අව්‍යාජව හෙලි කරන ගතියක්, නිරහංකාර වෙන ගතියක්, නිහතමානී වෙන ගතියක් අපි තුල තියෙනවා නම් අන්න අපිට ආයි යටට බහින්න පුළුවන්. අපි මේ හදාගත් ඔටුන්නක් දා ගන්නවා වෙනුවට ඇත්ත වශයෙන් තවත් කෙනෙක් බොහොම කියන්නේ අවංක මේ අපිට උදව් කරන අදහසින් අපි ගැන යම් කෙනෙක් යම් මතයක් ප්‍රකාශ කරනවා නම් අන්න අපිට පුළුවන් නම් අපිට බිමට බැහැලා ඇත්තද මේ තියෙන කියන தත්ත්වය ඇත්තද කියලා බලන්න අන්න එතකොට යට හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම මතේ දැඩිව ඉන්නවා නම් ඉතින් හදාගන්න අමාරුයි නේද? එහෙම තැන් තියෙනවා ඉතින්.
සමස්ත වික්‍රයා කරාම සයන්හංශ මම නිහතමානීව අවබෝධ කරගන්න කිව්වොත් අපි අර කිසි දෙයක් නොදන්න නමුත් මාර්ගේ වඩාගෙන යන සහ වික්ත භාෂා කෞශල්‍ය එක්ක කාරණා
දැනගත්තත් මාර්ගේ නොවැඩනත් කටි ඉන්නවා.
නමුත් එක්ක ලඟන ඒ පරිණත භාවයත් එක්ක ප්‍රකාශ කෙරේ. ඔය අන්ත දෙකේ යම්කිසි ඒකාන්තයක් අල්ලා ගැනීමක් වගේ දෙයක් භාගතුනස් කියෝ විදිහට වෙනවා වෙන්න පුළුවන්. හැබැයිට මෙතන වැඩි අතන හරි වෙන්න පුළුවන්. අතන හරි මෙතන වැඩි වෙන්න පුළුවන්. අර
තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. බුද්ධ කාලෙත් වෙලා තියෙනවා. දැන් අර උදාහරණයක් වශයෙන් පෝටිල ස්වාමීන් වහන්සේට වෙච්චේ උනේ ඒ සිද්ධියනේ. ගුරු මට්ටමක හිටියේ තමන්ගේ ගෝලියොත් මහා පිරිසක් හිටියා. හැබැයි මොකක්වත් ප්‍රතිවේදයක් නැහැ. අනිත් අයටත් මේ මාර්ගය කියලා දෙනවා. හැබැයි උන්වහන්සේ ප්‍රතිවේද කළා නැහැ. ඉතින් ඔය එහෙමත් පැත්තකුත් තියෙනවා. ඒ නිසා උතෙන්දී හරි අපිට නිශ්චිත වශයෙන් එහෙම කියන්න බෑ. සම්පූර්ණයෙන්ම බහුශ්‍රුත භාවය මේ මාර්ගයට බාධාවක් කියලා කියන්නත් බෑ. ඉතින් බහුශ්‍රුත භාවයක් නැති බව මේකට අනිවාර්ය රුකුලක් කියලා කියන්නත් බෑ. ඉතින් ඒක එක්කෙනෙක් නාමත මේ වෙනස් මේ යැපෙනවා නේද? අපිට නිශ්චිතව මේක කියන්න බෑ. රූලක් ඇඳලා මෙන්න මේකයි නීතිය. මේ කෙලින්ම يعني ප්‍රායෝගිකව මේ දේවල් කළ යුතුයි කියන එකකින් සරලව කියන්න පුළුවන්. නැතු අපි නිකන් පොත් ටික බැලුවයි කියලා මේ දේවල් ඔක්කොම වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ ගමනේ යන්න වෙනවා. ඉතින් හැබැයි මේ ගමනේදී පොඩ්ඩක් ගුරු ඇසුරක් තියාගන්න එක, සබ්‍රමචාරීන් වහන්සේලාගේ යම් යම් මේ මත පොඩ්ඩක් නිකන් විමසලා බලන එක, එය ඇසුරෙන් අපේ හිතේ සිද්ධ වෙන මොන වගේ පරිවර්තනයක්ද කියලා බලන එක, අපි අවස්ථානුකූලව රියැක්ට් කරන්නේ කොහොමද, ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අවංකව ආපස්සට හැරලා බලන එක හරිම වටිනවා. මේකට අනුංගර වට්ටන්න ගිහිල්ලා වැඩක් නැහැනේ. අපි නිකන් කැපි පෙනෙන්න ගිහිල්ලා වැඩක් නැහැනේ. අනිත් කෙනෙක් මොනා හරි මං ගැන ප්‍රකාශයක් කරද්දී මට පුළුවන් ඒක බොහොම බිමට බැහැලා මං ගැනම බලන්න. නැත්නම් මට ඔය බොරුවත් එක්කනේ දිගට යන්න වෙන්නේ. ඉතින් කවුරුර වට්ටන්නේ? අන්තිමමමයි රැවටලා දෙන්නේ. ඊට වඩා හොඳයි කවුරු හරි කියනවා නම් මේ උඹට ඇති මගුලක් නැහැ. පොඩ්ඩක් බලපන් මේ උඹ මේ වරද්දගෙන ඉන්නේ කියලා යම්ස කෙනෙක් කිව්වොත් මට පුළුවන් නම් ඇත්තද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් නිකන් බලන්න නේද? එතකොට ඉතින් හැකියාවක් තියෙනවා හදාගන්න. ඉතින් ඒ කතාව ඇත්තටම දැන් බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔය මේ පංසුදෝහක කියලා සූත්‍රයක් තියෙනවා. පංසුදෝහක සූත්‍රයේදී කියනවා මේ යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කළොත් තමන් රහත් වෙ කියලා අනිත් ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා අහන්නේ කියන මෙන්න මේ වගේ ප්‍රශ්න හතක් ඉදිරිපත් කළා. ප්‍රශ්න හතක් කියනවා. මේ කොහොමද රහත් භාවය ප්‍රකාශ කරන්නේ? එතකොට එයා කියනවා මෙන්න මේ විදිහටයි මට ස්කන්ධයන් වැටෙන්නේ මෙන්න මේ විදිහටයි, ආයතන වැටෙන්නේ මෙන්න මේ විදිහටයි, මගේ හිත ගැන වැටෙන්නේ මෙන්න මේ විදිහටයි. අර එයා ප්‍රකාශ කරන විදිහෙන් අන්න මෙයාට මේ අනිත් අයට වටහා ගන්න පුළුවන් ඇත්තටම මෙයා මේ රහත් භාවයක් සාක්ෂාත් කළාද නැත්තම් මෙයා පටලෝගෙනද. ඉතින් ඒ වගේ ඉතින් තැන් තියෙනවා. ඉතින් ප්‍රකාශ මේ නිකන් පරීක්ෂා කරගන්න, තමන්වමත් පරීක්ෂා කරගන්න, අනිත් පැත්තෙන් අනුන්වත් පරීක්ෂා කරන්න.
ඉතින් සංජර අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. ඔය හිතේ ස්වභාවයක් තියෙනවා. දුෂ්චරිතය කරන කෙනෙක් වුණත් ඒ හිත ඒ වෙලාවේ ඒ දුෂ්චරිතය ගත මොහොතේ ඒ පුද්ගලයාගේ හිත කියන්නේ ඔබ කරන වැඩේ හරි.
හරි.
ඒ හිත හරිම සාධාරණයි. මේක සමාජ ධර්ම වශයෙන් ගත්තම ඔබ කරලා ඔබ කරන දේ හරි කියන්නේ ඔය අපි කරන හැම එකක් හරි කියන මට්ටමට ගාන ස්වභාවයක් හිතේ තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි ඒකත් දෙපැත්තින් ඒ නිසා අපි මුලා වෙනවා. අනිත් පැත්තෙන් අර විශාල ගොරෝසු අර මේ කෙලස් වලට අහු වෙලා ඉඳලා ඊට පස්සේ වැරදි ක්‍රමයකට හරි පොඩ්ඩක් අර කෙලස් තුනේ වෙලානේ කොට ක්‍රමේ වැරදි.
ඔව්.
හැබැයි අරත් වඩා පොඩ්ඩක් කෙලස් තුනේ වෙනකොට මේ අර කියන ශාන්ත භාවය තුල හිතනවා මෙයාට මේක
හරි මේක තමයි දැන් මාර්ගඵලයන් ලැබිලා
කියන්නේ. හරියට හිතනවා. ඒක
හිතනවා.
අන්න මේ දෙක අන්න එතන තමයි අර ගුරු වෙලෙක ඇසුර අවශ්‍යයි කියන එක එකට අපිට කියන අනුමුදාන තමයි
කාර්කුචන්නාන්ති
තපව මේ අසුචිසානන්ති හැම වෙන තුරුම මේ කරගන්න බැරි.
ඔව්.
ඒක සාරිකුචන්නාන්ති දරුණා නම් අපි කොහොමද කියලා ඒ උදාහරණ තමයි.
ඔව්. මට හිතෙනවා නිහතමානීත්වය තුළ ලොකු අපිට ලාභයක් තියෙන්නේ. අපි කියන්නේ යන ගමනම තනිකර නිහතමානීත්වයක් මතමයි පදනම් වෙලා තියෙන්නේ. මොකද දැන් සාරිපුත් මහරහතන් වහන්සේ ඊට පස්සේ රහත් වෙලත් අග්‍රශාවක බවට පත් වෙලත් මේ Tamante මාර්ගය පෙන්වපු අසජිසයන් වහන්සේ කොයිතරම්නම් ගුරු ගෞරවයෙන් හිටියද නේද? උන්වහන්සේ ඉන්න පැත්තට ඔළුව දාලා උන්වහන්සේ ඉන්න පැත්ත දිශාවට වන්දනා කරලා මේ ගුරු ගෞරවය තිබ්බා. එතන තියෙන්නේ කෙලෙහි ගුණේ. එතන තියෙන්නේ නිහතමානීත්වය. Taman මේ අග්‍රශාවකව මට්ටම දුන්න අය අසජිහාඳුනට මෙලෝදයක් නැහැ කියලා එහෙම අමතක කිරීමක් නැහැ. Taman කොච්චර ලොකු මට්ටමකට ආවත් ඒ තර මුල මතක තියෙන ගතිය, ඒ නිහතමානී ගතිය, බිමට බහින ගතිය එතන තිබිලා තියෙනවා. ඒ නිසා ඉතින් උන්වහන්සේ ප්‍රඥාවන්තයෙන් අතර අග්‍රයි. ප්‍රඥාව තියෙනවා නම් අන්න නිහතමානීත්වයක් තියෙනවා. ප්‍රඥාව අඩු නම් ඉතින් මාන්නේ තමයි උඩට එන්නේ. ඒ නිසා උඟක් වෙලාවට ඉතින් ඒ தත්ත්වේ තියෙනවා. කියන්නේ අධිමානය කියලා ඔතන කියනවානේ. ඉතින් මාන්නාදීක චරිතය මේ වගේ ගමනක් යද්දිත් අධිමානයට එන්න තියෙන හැකියාව අතිශය වැඩි. හිතන්න දැන් ගිහි ලෝකේ මාන්නාදීකව ඉන්නවා කවුරු හරි. නිකන් අහංකාර විදිහට ඉන්නේ. එයා එනවා යම්සේ භාවනාවක් කරන්න. එයා භාවනාව කරලා පොඩි ඔන්න පොඩි දෙයක් කියලා සමාධියක් ලැබෙනවා. පොඩි ඔන්න ආලෝකයක් පහළනවා. එයා හිතා ගන්න ඔන්න මන් නිවන් දැක්ක කියලා. එයා දැන් ඔන්න උඩින් යන්නේ. එයා දැන් කියන්නේ ඇඳ ගන්නවා. ලෝකයෙන් ඇඳ ගන්නවා කියලා. එයා පොරක් වෙනවා. ඔන්න ඇඳ ගන්නවා. ඉතින් තනිකර විනාශයි. ඊට පස්සේ ආ අනිත් අයවත් නොමග යනවා. තමන් උසස් කියලා හිතා ගන්නවා. ඔලොමොල බවට පත් වෙනවා. අධිමාන්නයෙන් මාර්ග ප්‍රතිපදිතේදී ප්‍රකාශ කරනවා. වෙන්න පුළුවන්. ඉතින් හරිම ඉතින් එතකොට තමයි ඉතින් පැටලෙන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට ඉතින් අනිත් කෙනෙකුට ඇවිල්ලා කියන්නත් බෑනේ. වෙන 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 වෙනත් කෙනෙකුට ඇවිල්ලා මෙයාට ළඟා වෙලා මෙයා ගාවට ඇවිල්ලා ඔයාට තියෙන්නේ මෙහෙම දෙයක් නෙමෙයි කියලා ඉතින් ඒත්තු ගන්නවත් හරිම වාරේ. ඉතින් අතහැරලා දානවා අනිත් අය. ඒක තමයි උඟක් වෙලාට වෙන්නේ.
මේ සංස මට ESD 32ක් මේ මට පස්සේ කැටුලක් ගහතුනා. අර යනකොට පාසක මහත්තයෙක් උඹ එහෙම මට ඒක උඟක් පළවෙනිම පාසක මහත්තයෙක් මගේ ඒක හැප්පුණා කියලා. ඒ මට තේරුනේ වා කියලා ගිහිල්ලා තමයි මම ගිහිල්ලා ඒ පාසක මහත්තයෙක් ගියා කියලා. හ්ම් හ්ම්. දැන් යනකොට මම එහෙම ගෑවුණා. ගෑවුණත් එක මට ආව චේතනාව තමයි මෙයා මගේ ඇඟ හැප්පුණානේ බලන්න කොහොමද ගන්න සුදුවත් කියන්නේ.
අහ්.
ඊනේ ඒක තමයි ආව එක පාරක්.
හරි හරි.
ඊට පස්සේ මම එක දිගේ තමයි දැන් ඒක සිද්ධ ඉවරයි මම මේක යනකොට මට එක පාරම උඹ ගිහිල්ලා හැප්පුණා. උපාධිගාන සමාව ගත්තෙත් නෑ. බලපන් සාරිපුත්තනාංශය නෙවෙයි මට ලැජ්ජා හිතුණා. නමුත් ඒ නමුත් අර වෙලාවල ඉන්න එක පාරම මට ආවේ නෑනේ. මට ආවේ මේ මිනිස්සු හැප්පුණා. ඉන්නට සොරි කියන්න තිබුණා.
ඔව්. ඔව් ඒක තමයි. අපි හුඟක් වෙලාවට අපේ සංසිද්ධිය අපේ වාසියට තමයි හරවගන්නේ. අපේ තියෙන කෙලෙස් ස්වභාවය තමයි ඒක. අපි හිතන්නේ හැමතිස්සම අපි නිවැරදි අනිත් කෙනා වැරදි.
අර සතිපාසලේ වීඩියෝ එකක් තියෙනවනේ ඒක ගෙන අර එක.
එහෙම එකක් තියෙනවා.
එයාපෝට් එකේදී අර කැම ගෙනත්
තියලා. ආ ඔව් අන්න හරි. ඔව්. ඒ කියන්නේ අර ලස්සන වීඩියෝ එකක් තියෙනවා මේ එයාපෝට් එකක බොහොම දුප්පත් මිනිස්සෙක් මේ රැවුලත් වාගෙන මේ මිනිස්සයා ඩොලර් 5 දොන්න හොම දීලා කැම ටිකක් ගන්නවා. ඒකේ තියෙන්නේ වඩේ පහක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ දැන් තවත් හොඳට මේ ඇඳලා කියලා ටෝට් එකම දාලා දාපු තරුණ මිනිස්සෙක්. මිනිහත් ගිහිල්ලා ඒ වගේම එකක් ගන්නවා. එතනින්මයි ගන්න. ඒ පාර්සලෙමයි තියෙන්නේ. ඊට පස්සේ මේ හොඳට ඇඳලා කියලා හිටපු මිනිස්සයාගේ පාර්සලේ යාගේ මේ යා මේ හිතන්නේ වාඩි වෙච්ච තැන බිමින් තියලා එයා පත්‍රේ බලනවා. දැන් අර දුප්පත් මිනිස්සයා ඉස්සරහෙන් ඇවිල්ලා යාගේ පාර්සලේ මේසුඩින් තියලා එයා ඒකෙන් එකක් කනවා. දැන් මේ පත්‍රේ බල බල ඉන්න අර වැදගත් මිනිස්සයා බැලුවාම දැන් මෙයාගේ පාර්සලෙන් වඩේයක් අරන් අර දුප්පත් මිනිස්සයා කන්නේ. දැන් මෙයා තක් ගාලා එකක් අරගෙන කනවා. දැන් කමන්නෑ මූසින් දුප්පතානේ කියලා. ඉතින් එයාට එකක් කන්න දෙලා තව එකක් මෙයා අරන් කනවා. ඊට පස්සේ දැන් දුප්පත් මිනිස්සයාත් බලනවා යකෝ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ අර දැන් මෙයා එකක් කනවා. ඊට පස්සේ දැන් මේ අතර දැන් අර දුප්පත් මිනිස්සයා එකක් කාලා ඉවරයි. තව එකක් අරේ අරන් කනවා. මේක තවත් කේන්ති ගිහිලා දැන් අර වරුණ දැන් මූර් තව දෙකක් අරන් කනවා. දැන් තියෙන්නේ එකයි නිතරලා තියෙන්නේ. දැන් පහක් තිබුණේ එකේ දැන් හතරක් කියලා. දැන් අර දුප්පත් මිනිස්සයා මොකද කරන්නේ? අර අන්තිම එක අරගෙන දෙකට කඩලා භාගයක් අර මිනිස්සට දීලා භාගයක් තමුන් කනවා. මා ලස්සනයි. ඊට පස්සේ අර මිනිස්සයා නැගිටලා යනවා යන දුප්පත් මිනිස්සයා. දැන් අර මිනිස්සයා ඊට පස්සේ දැන් මෙයා හිතාගෙන ඉන්නේ තනි කර මේ තමන්ගේ වැඩේ කෑවා කියලානේ. තමන්ගේ වැඩේ එක මේ දුප්පත් එකෙක් ඇවිල්ලා කෑවා බලෙන්ම. ඊට පස්සේ බලද්දි මෙන්න තමන්ගේ වඩේ බෑග් එක තමන් ගාව. ඒක අරලවත් නැහැ. ඒක අමතක වෙලා තමන්ටම. අපි හැමතිස්සෙම අපේ වාසියට තමයි අපේ සත්‍සිද්ධිය හරවගන්නේ. ඉතින් අපි හරි අනුන් වැරදි කියන මතේ උඩ ඉඳගෙන තමයි අපි සාමාන්‍යයෙන් දෙයක් ඇනලයිස් කරන්නේ. අපේ වාසියට අපි හරවගන්නවා හැමදේම.
අවසර කරනත් ඒ වගේ ඔය වගේ හරි නිර්මාණාත්මක දේවල් මේ විදිහට හරි ජනප්‍රිය මම දැකන්නේ අවසරයෙන් තුනක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දාහම් ධර්මයක් එක්ක අපි යම් කිසි අර්ථකථනයක් දීදී ගුණ ධර්මයක් උත් ඔකට මෙව කරගෙන යනවා. එතකොට මේ අර දහමේ භාග්‍යවතුන් වහන්සේ කියව මම ඒකට කියන්නේ ඒක උඹට වචන වෙනවා මේ මාර්ගය අවිහිලා මොකද සමාජයේ හරි ඔය වගේ වීඩියෝ ක්ලිප්ස් මම කියන්නේ හොඳ දෙයක් ඔකට ඉතල කතාවක් තියෙන හොඳ ගුණයක්ගේ දෙයක් කියන්නේ මේ කොච්චර එතකොට වැඩි වටිනකමක් දීලා තියෙන අර දුප්පත් මිනිස්සයාට. එයාට දැන් පාර වැරදුනේ වගේ දෙයක් නෝකේ.
නෑ දුප්පත් යානේ වැරදිලා දේ. වැදගත්.
වැදගත්. ඔව් වැදගත් එක්කනට වැරදුනා. දුප්පත් මිනිස්සයා ගැන ලොකු සමාජයේ ලොකු අනුකම්පාවක් සහ ශ්‍රේෂ්ඨත්වයක් ආරෝපණය කරන යම් යම් තැන්වලදී ওই කුජුල දෙන්න වැඩ කරද්දි ඉස්සරහ පස්සට වෙන වගේ ගැටියක් තියෙනවා. අර මූලික දහම් භාග්‍යතුන්වහන්සේ කියව ඒ යථාර්ථවාදී දහම පසෙකට කියන මේවා ඉස්සර. ඒ කියන්නේ සමාජ ක්‍රමයේ උද්දල්ලලා අපි බ්‍රදචාර් සින්දු කියලා කියන මිනිස්සු හරි මේකට ප්‍රමුදිරපත් වෙනවා. මොකද මම දකින ප්‍රශ්නෙක තාවකාලික විසඳුමක් හම්බෙලා. අර භාග්‍යතුන්වහන්සේ කියව ශ්‍රේෂ්ඨ දහමට තව පොට්ටක් පස්සට යම කියලා මෙයා එන ඉස්සරහට. ඒ කියන්නේ ඒ මොකද මිනිස්සු දැන් සමාජයේ උද්දල්ලලා යනවා. අපි වුණත් මට ආසයින් ඉන්න මුළු ජීවිතේ හැමම කිව්වට ඒත් එක කියනවා අපිට සතුටු එදා දවසම ප්‍රබෝධම සතියක් විතර පවත් ගන්න පුළුවන්. හැබැයි අර ගම්බිර දාම යන පස්සේ දැන් මම එක කියන්නේ සැකර අර වීඩියෝ ක්ලිප් එකේ හොඳයි ඒකයි හොඳයි වෙන්න ඕන. උද්දල්ලිත සමාජිකද හොඳයි. නමුත් අර ලෝකෝත්තර පැත්තට යන කෙනාට චුටි තවත් පොඩ්ඩක් පස්සට යමක් වෙනවා වගේ.
පස්සට යamak කියලා කියන අමාරු. ඒ කියන්නේ දැන් වෙලා තියෙන එක පාට කෙනෙක්ව ලෝකෝත්තර තත්ත්වර ගන්න බෑනේ. එයා තුල يعني උත්තරි මනුස්ස ධර්ම වලට යන්න කලින් එයාගාව සාමාන්‍ය මනුස්සකම ඇති කර ගන්න වෙනවා. දැන් අපි සමහර කෙනෙක් උත්තරි මනුස්ස ධර්ම ගැන යම් පුදුම විදිහට දඟලනවා. මේ සාමාන්‍ය මනුස්සකමවත් නැහැ. අනිත් අයව පාගගෙන අනිත් අය ගැන තැකීමක් නැතුව අනිත් අය ගැන කිසිම හැඟීමක් නැතුව දඟලන්නේ නැහැ උත්තරි මනුස්ස ගැන ධර්ම ගැන කතා කරන්න. තේරුමක් නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලා මනුස්සකම ඇති කරගෙන සත්පුරුෂයෙක් වෙලා ඒ සත්පුරුෂ භූමිය මත පදනම් කරගෙන තමයි උත්තරී මනුස්ස ධර්ම ගැන කතා කරන්න වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ පාරේ සීල සමාධි ප්‍රඥා කියලා අනුපූර ප්‍රතිපදාව දේශනා කරන්නේ ඒකයි. ඉස්සෙල්ලා අපි එහෙනම් කෙනෙක් සත්පුරුෂ වෙන්න වෙනවා. කෙනෙක් සුචරිතයේ හැසිරෙන්න වෙනවා. සුචරිතයේ ඉන්න කෙනා අනේ ඊට වඩා සූක්ෂම මට්ටමකට හිත ගැනීමක් ගැන, හිතේ සමාධියක් වර්ධනය කර ගැනීමක් ගැන එයාට අන්න යන්න පුළුවන්කම තියෙනවා. මොකද එයාගේ පසුබිම හොඳයි. එයාගේ දැන් ස්ටේජ් එක හොඳයි. එයාගේ තියෙන හොඳ අත්විවරම. ඉතින් අන්න ඒ වගේ ඉතින් ඒ කියන්නේ කෙනෙක්ව එහින්දා සමාජාජික වශයෙන් වුණත් සත්පුරුෂ පැත්තට ගන්නවා කියන එකේ වැරද්දක් නැහැ. එයාට ඉතින් යම්කිසි උත්තේජනයක් දෙන්න වෙනවා. දැන් මේ වගේ දේවල් හරහා හෝ යම් යම් ක්‍රමවේදයන් හරහා මේ යම් උත්තේජනයක් දීලා එයා ඔන්න සත්පුරුෂ පැත්තට ඇද ගන්නවා. අන්න එයා ඊට පස්සේ තේරෙනවා දැන් මං හොඳයි, කලින් හිටියට වඩා සාපේක්ෂව දැන් මගේ චරිතය හොඳයි, මේ මගේ හැසිරීම හොඳයි, මම කලින් නම් මෙන්න මේ වගේ නරක වැඩවල යෙදුණා, දැන් නම් මම එහෙම යෙදෙන්නේ නැහැ කියලා අන්න යාහතුල අන්න අනවජ්‍ය සුඛයක් ඇති වෙනවා. අන්න ඒ වගේ සීලයෙන් මේ ඒකට කියන්නේ අවිපටිසාරය, කියන්නේ තමන්ට තමන් චෝදනා නොකරන ගතිය, තමන් දැන් සත්පුරුෂයෙක් කියන හැඟීම, මේක කළ හැකි කියන හැඟීම, අන්න ඒ වගේ අර ධන ආකල්පයක් ඇති කළා අන්න ඒ බඳු පසුබිමක සමාධිය වඩන්න පහසුයි. ඒ නිසා අපිට එකපාරටම කියන්න බෑ, කියන්නේ යම් ආකල්පම වෙනසක් ඇති කරන දේවල් පහත් කියලා කියන්න බෑ. ඒ නිසා ඒක තමන්ගේ වාසියට නැත්නම් ඒක තමන්ගේ ආධ්‍යාත්මික ගුණයට දියුණු කරන්න යොදා ගන්න එක තම තමා සතු වගකීමක්. එකම වීඩියෝ ක්ලිප් එක බලලා දෙන්නෙක් දෙවිදිහකට හිතන්න පුළුවන්. එක්කෙනෙක් මේක සමාජයක් නැත්නම් මේක ක්ලාසස් දෙකක් අතර තියෙන ගැටීමක් පෙන්වනවා අනම්මනම් කියලා ඒක තර්කයට දාන්න පුළුවන්. තවත් කෙනෙක් මේක අරයාගේ තියෙන ගුණයක් පෙන්වන්න පුළුවන්. ඒක එක එක කෙනා මත වෙනස් වෙනවා ඉතින් නේද?
ඔව්. කියන්නේ අර මම දැකන්නේ වාසිකට පැහැදිලිව ඉතාම පැහැදිලි හොඳයි. අපි අම්මස්සලා අපි හිර වෙලා ඉන්නවා. උතරේ අපි මේ එක්ස්ට්‍රීම් ලයින් ඕක දියලා.
මොකද එක්ස්ට්‍රීම් ලයින්?
ඒ කියන්නේ ඔය කිව්වේ ගුණ යහපත්කම කියන තැන ඒක අර එතනට යන මාර්ගයකට ප්‍රවේශ කරගන්න හොඳයි. නමුත් දැන් අද වෙදී නතර වෙලා
ඉන්නවා. එතන වැරදි. අනිවාර්යයෙන් එතන වැරදි. ඒක තමයි කියන්නේ. අනිවාර්යෙන් අපි සීලය තුල නතර වෙනවා නම් වැරදි. කියන්නේ ඒකයි. බුදුන් වහන්සේ පෙන්වන මාර්ගයේ සීලය ප්‍රතිෂ්ඨාව කරගත්ත, සීලය හරය කරගත්ත එකක් නෙමෙයි. සීලය වැදගත්. හැබැයි ඒක නෙමෙයි අවසානය. ඒකමයි ඔය සාරූපම සූත්‍රයේදී පෙන්වන්නේ, මහා සාරූපම සූත්‍රයේදී පෙන්වන්නේ. ඇතම් කෙනෙක් උන්කන් ලාභ සත්කාර ටික සාරය කරගන්නවා. ඇතම් කෙනෙක් සීලය සාරය කරගන්නවා. ඇතම් කෙනෙක් සමාධිය සාරය කරගන්නවා. ඇතම් කෙනෙක් ප්‍රඥාවේ යම් යම් මට්ටම් සාරය කරගන්නවා. උපරිම මට්ටම ගැන කියන්නේ ඉන් එහා සාරයක් දක්වා යන්නේ නැහැ. ඉතින් ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. කියන්නේ අපි ඒව අහලා තේරුම් ගන්න තියෙන්නේ කුමක්ද හරේ වශයෙන් ගත යුත්තේ, කුමක්ද සාරේ වශයෙන් ගත යුත්තේ. භාග්‍යතුන් වහන්සේ මොකද සාරේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ? සීලයද සාරේ වශයෙන් පෙන්ලා තියෙන්නේ, නැත්නම් සමාධියද සාරේ වශයෙන් පෙන්ලා තියෙන්නේ, ප්‍රඥාවද සාරේ වශයෙන් පෙන්ලා තියෙන්නේ කියනවා. අපි මේ සූත්‍ර දේශනා ඇනලයිස් කළා, සාකච්ඡා කළා, තව තව පරිශීලනය කළා. අපි හොයන්න ඕනේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ පෙන්ලා තියෙන සාරේ කියලා. අන්න ඒ බඳු ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු සාරේ දක්වා යෑම සඳහා අපි අදිෂ්ඨානය පිහිටවා ගන්න අවශ්‍යයි. අනිත් අය ඉතින් ඊට මෙහා තියෙන தত্ত্বය සාරේ වශයෙන් සලකනවා වෙන්න පුළුවන්, කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් එයාටත් කියලා දෙන්නයි තියෙන්නේ. නමුත් ඉතින් අපේ සත්‍යයෙන්, අපේ පමණින් අපි භාගතුන් වහන්සේ පෙන්ලා තියෙන සාරේ මෙන්න මේකයි කියලා එදෙන්ඩ යාම සඳහා ප්‍රයත්නයක් දරන්නයි තියෙන්නේ. හොඳයි, අපිට එහෙනම් යන්න වෙනවා 9:00. මොකද පහල වැඩසටහනක් තියෙනවා. මේ එහෙනම් අද අපි මෙතනින් නවත්තමු.
අවසානයේ මම කියන්නේ නැහැ නෝ නම් වඩේ ගැන කතා කරනකොට ඔය විභාවනයෙන් දිසර අනුන්ගේ වඩේමයි බලින්ම කතා ඉඳලා තියෙන්නේ. ඒක ලැජ්ජයි තමයි. ඒකට මම කියනවා ඒක. ඒක අනුන්ගේ වඩේ අරමුණේ හොඳයි. මොකද එන්නේ නෑ. බලන්නේ වෙන කෙනෙක්. මගේ වඩේ කනවා දෙපරයි. නමුත් අපි කරලා තියෙන දේ දිහා බැලුවහම ඔකමුණි කරලා තියෙන්නේ. මම කියන්නේ මාල් පිළියල් කියන්නේ අපි කියන බහවචනේ කියන්නේ මම නම් ඇත්තටම ඒ තරම් ට්විච් මම තමයි දැන්
තියෙන්නේ. හොඳයි. අපි එත්තවතා චාදී ගාථා සද්ධාය කියලා පින්ගණ හොදන් කරමු. එත්තවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං.